Qual é a pergunta? Adat loku pingkamat tina dawasak ned? Qual é? Siru de nama supurudu paradi adat desana var sambandhu vela inni dana hima araginudu? අද අලුත් මූණ කීපෙකුත් තියෙනවා නේද? හරි. හොඳයි අපි එංගතුරේ දැන් අපි දවසින් දවස ටිකෙන් ටික ඉස්සරහට යන ගමන් ඉන්නේ. මේ ඉස්සරහට යන ගමන් ඉන්න ගමනේදී ඔබට සමහර වෙලාවට ඉස්සරහට නෙමෙයි මේ පිටිපස්සට යන්නේ කියලා වගේත් හිතනවා වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් උදා වෙලා තියෙනවා වෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒව ගැන විමසිලිවත්ව බලන එක තමයි වටින්නේ. මොකද පින්තුනි අපි මේ ඊයේ පෙරේදා යම් පිරිසකට කතා කරපු වෙලාවකදී හිදිච කාරණාවක් තිබුණා. ඔබටත් ඒක මතක් කරන්න. ඒ තමයි පින්තුනි ඔබ සියලු දෙනාම අද මේ රැස් වෙලා ඉන්නේ, අද මේ එකතු වෙලා ඉන්නේ මහා විශාල ශ්‍රේෂ්ඨ පිරිසක් මැද. නේද? ඒක හැමෝම හොඳටම තේරුම් ගන්න ඕනේ. එහෙම කියන්න හේතු කාරණා ගොඩාක් තියෙනවා පින්තුනි. මේ ඔබගේ වටේ ඉන්න පිරිස මොනතරම් ශ්‍රේෂ්ඨ පිරිසක්ද කියලා. ඒකට හේතුව පින්තුනි අද ඔබ දැන් මේ උදේ මේ ස්ථානට ඇවිල්ලා මේ දහම් දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන අද දවසේම දැන් මේ අටසිල් දසසිල් එහෙම සමාදන් වෙලා මහා බාහිර දුවර කටයුත්තකට සූදානම් වෙලා ඉන්නවා. ඒ ඉන්න ඔබ පිරිස අතරෙම අඩුපාඩුකම් එහෙම තියෙන්නත් පුළුවන්. වැරදි ප්‍රමාද දෝෂ තියෙන්නත් පුළුවන්. පොඩි පොඩි දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්න පුළුවන් වෙන්නේ? අටසිල් සමාදන් වෙන්න ඕනේ නැහැ නේද රහතන් වහන්සේලා? ඈ එහෙම සමාදන් වෙන්න ඕනේ නැහැ. ඉතින් හැමෝම එහෙම අය නෙමෙයි. මේ ඉන්න හැමෝම ඒ කියන තත්වයකට යන්න සූදානමින් ඉන්න පිරිසක්. ඒ කියන්නේ මේ ඕනම කෙනෙක් යතින් වරදක් ප්‍රමාද දෝෂයක් අඩුපාඩුවක් වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි වරදක් ප්‍රමාද දෝෂයක් අඩුපාඩුවක් වුණත් මේ වටේ ඉන්න පිරිස කියලා කියන්නේ මහා පුදුම ශ්‍රේෂ්ඨ පිරිසක්. මොකද මේ හැඟීම පින්වතුනි ඔබ ගාව ඒකාන්තයෙන්ම තියෙන්න ඕනේ. මේ හැඟීම නැති වුණොත් එහෙම ඔබට හරිම අමාරු වෙනවා චිරාත් කාලයක් මේ කටයුත්ත කරගෙන යන්න. ඒකට හේතුව තමයි පින්වතුනි මගදී ඔබට එන පීඩාකාරී තත්වයන්. සමහර වෙලාවට ඔබ මේ පටන් ගත්ත වැඩේ අභිභවා යන්න පුළුවන්. අපිට හිතෙනවා නේද එහෙම කොහෙද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්න පුළුවන්. ඕන තරම් එහෙම වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ තාක් කාලයක් අපි ගත්ත සියලුම උත්සාහයන් අසාර්ථක වෙච්ච එක. ඔබගේ හිතේ පින්තුනි මේ ඉන්න පින්වත් සියලු දෙනා කෙරෙහි මහා පුදුම ප්‍රසාදයක් තියෙන්න ඕනි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඔබට හිතෙන්න ඕනේ පින්තුනි මේ ඔබගේ වටේ ඉන්න පිරිස මහා පුදුම පින්වන්ත පිරිසක් කියලා. සරලව කිව්වොත් එහෙනම් පින්වත් උපාසකා මහත්මිය වගේ හැඟෙන්න ඕන ඔබට. පින්වත් මහත්මිය. පින්වන්ත මහත්තයා. කියන්න ඕනේ නැහැ. නමුත් ඔබට එහෙම හිතෙන්න ඕන. හදවතේම හිතෙන්න ඕනි. මහා පින්වන්ත මහත්මයෙක්. මහා පින්වන්ත මහත්මියක් කියලා. ඒ අදහස ඔබේ හිතේ තියෙන්න ඕනේ මේ හැම කෙනා කෙරෙහිම. මොකද ඒ අදහස ඔබේ හිතේ තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කල්යාණ මිත්‍ර පිරිසක් මැද්දে ජීවත් වෙනෝ කියන හැඟීම දිගින් දිගටම පවත්වගෙන යන්න. දැන් මේක ඇත්තම නේවාසිකව ඉන්න පිරිස වල තමයි ගොඩක් වටින්නේ. ඔබත් ඉතින් නේවාසිකව ඉන්න පිරිස නේද? ඈ මෙතනගේ 195ක්ම නේවාසික වෙන්න පිරිස, විශේෂයෙන්ම උදේ ඉඳලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන පිරිස්. නේවාසික වෙන්න පිරිස් තමයි. ඒ නිසා තමයි ඔබට මතක් කරන්නේ. ඒ නිසා ඔබට හැමතිස්සෙම හිතෙන්න ඕනි මේ වගේ වටේ ඉන්නේ මහා පුදුම පින්වන්ත මහත්තුරු පින්වන්ත නෝනවරු කියලා. ඒක කොයි වගේද කියලා කිව්වොත් මේ බුදුබණ ටික ඇහිලා ඔබ පළවෙනි දවසේ මේ ආරාමයට ආවට පස්සේ ඔබට ඉදලක් දෙනවා ඉස්සරහා තියෙන ඔය මේකක් සුද්ධ කරන්න කියලා කවුරු හරි කෙනෙක්. ඒ ඉදල දීපු වෙලාවේදී ඔබ ওই මිදුල චුට්ටක් අතුගාන වෙලාවේදී ඔබට ඒ වටේ පිටේ ඉන්න පිරිස ගැන හැඟිච්ච හැඟීමක් තිබුණ මතකද? එනේ පළවෙනි වතාවට ආපු දවසේ මහා පුදුම ගරුගුණ හිතක් ප්‍රසාද හිතක් තිබුණ නැද්ද ඔබට? මට මතකයි බින්දුරි, දැන් අපි මේ ආරාමයට ආපු කාලේ මුකුත් තිබුණේ නැහැ මෙතන. මෙන්න මෙතන ගෙපලක් කපලා තිබුණා විශාල. ඒකේ ෆවුන්ඩේෂන් දාන ගමන් තමයි තිබුණේ. ඉතින් අපිට මතකයි වොන් ඔහි තිබුණා කළු ගල් වගේක්. ඒ ගල් ටික අපි ආපු තරුණ පිරිසක් එකතු වෙලා ඒව ඇද්දා මෙතෙන්ට. අර මඩේ කකුල් තියාගෙන වැස්සේ තෙමීගෙන ඊතර වැස්සේ තෙමෙනකොට හරි එනවා එකක් නිකන්. මේ නිවන් දකින්නේ මේක මේ කරන්නේ. තෙමෙන්න ඕනේ වැස්සේ හොඳට. අර එහෙම එනවා හොඳ අදහසක්. ඒ කියන්නේ හරි ප්‍රසාදයක් එනවා පිංගතුනි. ඒ එතෙන්ට රැස් වෙලා ඉඳපු මිනිස්සු ගැන මහා පුදුම ප්‍රසාදයක් එනවා හිතේ. මේ හැමෝම මේක කරගන්න ආපු පිරිසක් නෙමේ ඉන්නේ. මේ හැමෝම හරි පින්වන්තයිනේ. මේ හැමෝම හරි ශ්‍රේෂ්ඨ පිරිසක් නෙමේ එකතු වෙලා ඉන්නේ සාදු සාදු. ඕන් ඔය කියන අදහසින් තමයි අපි මේ කටයුත්ත කළේ. දැන් ඔබටත් පින්වතුනි එහෙම අත්දැකීම් ඇති. මේ ස්ථානට පළමු කොටම ආපු දවසේ. දැන් මේ දීර්ඝ කාලින වෙන පිරිසක් නිසා තමයි මේක මේ මතක් කරන්නේ. ඕන් ඔය කියන හැඟීම, ඕන් ඔය කියන මහා ප්‍රසාදවත් හැඟීම අදහස ඔබ ගාව දිගින් දිගටම තියෙන්න ඕනේ වින්තුනි. ඕක අඩු වෙන්න බෑ. සාමාන්‍යයෙන් නම් වෙන්නේ මොකද? සාමාන්‍යයෙන් නම් වෙන්නේ ඉතින් අඩු වෙලා යනවා. පළවෙනි දවසේ පොඩ්ඩක් ඔය හැමෝමත් එක එකතු වෙලා වැසිකිලි කැසිකිලි ටික සුද්ධ පවිත්‍ර කරනවා. ඊළඟ දවසෙත් කරනවා. ඊළඟ දවසෙත් කරනවා. ඊළඟ දවසෙත් කරනවා. සති දෙකක් තුනක් විතර ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ අද කරන්න ඕනේද ඉතින් ඔබ දැන්? ඕන් ඔම හිතෙනවා වෙන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න ඕන පිංගුතුනේ එහෙම හිතෙනවා වෙන්න පුළුවන් වුණාට එහෙම නොහිතී තියාගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔය හිත. දැන් මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනත්ත නෙමෙයි. එහෙම නොහිතී තියාගන්න දක්ෂ වෙන්න ඕනේ ඔබ. ඒකට පිංගුතුනේ නිරන්තරයෙන් ඔබට හොඳ අදහසක් තියෙන්න ඕනේ. ඔබ මේ කොහෙද ඉන්නේ? කවුද ඔබගේ වටේ ඉන්නේ මේ පිරිස කියලා? ඒ පිරිස ගැන ඔබට මොනතරම් ශ්‍රේෂ්ඨ මට්ටමේ අදහසක්ද තියෙන්නේ? මොනතරම් උසස් මානසික හැඟීමක්ද ඒ පිරිස කෙරෙහි තියෙන්නේ? ඒ පිරිස මොනතරම් උසස් පිරිසක්ද කියලාද ඔබට හැඟෙන්නේ? ආන්ගේ තරමට පිංගුතුනේ ඔබට මේ ශාසනය තුල চিරාත් කාලයක් කටයුතු කරගන්න පුළුවන් ඒකාන්තයෙන්. මට මතකයි දවසක් අපේ හාමුදුරන් වහන්සේ නමක් කියනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේට හැඟෙන්නේ මම හැර මේ ඉන්න අනිත් සියලුම ස්වාමීන් වහන්සේලා හරිම ශ්‍රේෂ්ඨයි කියලා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට වඩා වයසින් බාල, උන්වහන්සේට වඩා පැවිද්දෙන් අඩු ස්වාමීන් වහන්සේලා වුණත් උන්වහන්සේට වඩා හරි ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලා තුර මහ පුදුම ගුණධර්ම තියෙනවා. මහ පුදුම වටිනාකම් තියෙනවා. ආන් ඒව තියෙන නිසා උන්වහන්සේලා ඒ අතින් ශ්‍රේෂ්ඨයි, මේ අතින් ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේ තමන්ට වඩා අනිත් හැම කෙනාම හරි උසස් කියලා අදහසකටපත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්නවා උන්වහන්සේට සමහර දේවල් වලින් සමානයි. නමුත් සමහර දෙයකින් මොකද කියන්නේ? සමහර දෙයකින් උසස්. ඒ නිසා උන්වහන්සේගෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් උන්වහන්සේට හැමදාම. සමහර කෙනෙක් ඉන්න පුළුවන් උන්වහන්සේට වඩා යම් දෙයකින් පහත් අඩුපාඩු සහිතයි. නමුත් තව දෙයක් තියෙනවා උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයි. මේ බලන්න කොච්චර වටිනවද කියලා පින්වතුනි. උන්වහන්සේ සෑම ස්වාමින්වහන්සේලා නමක් ළඟම උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨත්වයෙන් වැඩි ಗುಣධර්ම මොනවද කියලා උන්වහන්සේ හොයාගෙන තියාගෙන ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ මොකද කරන්නේ? අර දකින දකින වාරයක් පාසා අර ස්වාමින් වහන්සේව අර මහ උතුම් ගුණය සිහිපත් කළා. ඒකට වන්දනා කරනවා. ඒ ගුණයට අදාළ අවවාද අනුශාසන මට ලැබේවා කියලා උන්වහන්සේ වගේ වෙන්න පුළුවන් නම් ඒ අතින් කියලා. නිකන් හිතලා බලන්න. උන්වහන්සේ වගේ වෙන්න පුළුවන් නම් බලන්න මේක දුන්නේ. එතකොට උන්වහන්සේට හොඳ අදහසක් හැමතිස්සෙම හොඳ හැඟීමක් තියෙනවා නේද මේ තමන්ගේ වටේ ඉන්න පිරිස මහා පුදුම ශ්‍රේෂ්ඨ වටින පිරිසක් කියලා. එතකොට නේද උන්වහන්සේ හිතන්නේ පාරාදීසික ජීවත් වෙනවා කියලා. නැත්තම් පිංගුතුනි හොඳ ෆෑන් එකක් එහෙම දාලා මොකක් හරි AC එකක් හරි තියෙනවනේ ඒකත් දාලා හොඳට උදේට දවාලට හොඳට පාත්‍රේ පිරෙන්න සෑහෙන්න දානේ ලැබිලා මොනවා හරි. දැන් එහෙම ඉන්නව නන්ද පිංගුතුනි පාරාදීසික ඉන්නවා වෙනවා කියලා. දැන් අපු ලෝක සම්මතේ නම් මොකද්ද පාරාදීසික ඉන්නවා කියලා කියන්නේ? ඈ මොකද්ද ලෝක සම්මතේ පාරාදීසික ඉන්නවා කියන්නේ? හොඳට කන්න තියෙන්න ඕන. තව හොඳට බොන්න තියෙන්න ඕන. හොඳට නාන්න තියෙන්න ඕන. නාලා ඉන්න එහෙම. ඒව තමයි තිය ලෝක සම්මතේ පාරාදීසික ඉන්නවා කියලා කියන්නේ. එතන මේ සාසනේ පාරාදීසික ඉන්නවා කියලා කියන්නේ මොකද්ද එතකොට? කන්න නැහැනේ මෙහි. තියෙනවා ඉතින් ඒක කන්න පුළුවන් සමහර වෙලාවට. ඊට පස්සේ බොන්න එහෙම ලොකුවට නැහැනේ මේ දවසට වතුරත් නැහැ. ඒ නිසා අඳින්නේ එහෙම ඇඳුම් පැළඳුම් කියලා එහෙම ලොකුවටත් නැහැ. ඒ තියෙන්නේ එකම જાති එකක් තමයි. ඉන්න හිටින්න කියලා ඉතින් එහෙම ලොකුවටත් නැහැ ඉතින් තියෙන තැනක් තමයි තියෙන්නේ. එතකොට ඔය ලෝක සම්මතයේ පාරාදීසයේ තියෙන කිසිම දෙයක් මෙහි නැහැ. නමුත් බුදුබයන් වහන්සේ මතක් කරනවා රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ විතරාගා රමෙසාන්ති නතේ කාම ගවේසිනෝ කියලා. මේ ආරණ්‍යක ජීවිතය කියන එක හරි රමණීයව ගත කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාරාදීසයක ජීවත් වෙනවා වගේ. ඉතින් ඔය කියන හැඟීම ගන්න නම් පිටුතින් ලෝක සම්මතයේ තියෙන කිසිම දෙයකින් ඕක ගන්න බෑ. කවුරු හරි කෙනෙක් මෙහෙ ඇවිල්ලි වෙරලා පිංගුතුනි හොඳට රසවත් කෑම බලාපොරොත්තු වුණොත් එහෙම හවසට රොටි වැනඳුවාට පස්සේ ඒ මම ජායෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? නමුත් එහෙම නෙමෙයි වෙන්නේ. මෙහෙ ජීවත් වෙනවා නම් පිංගුතුනි මහා පාරාදීසයක ඉන්නවා කියලා හැඟීම එන්න ඕනි ඔබට. ඒ හැඟීම එන්න ඔය කිසිම දෙයකින් ඔය හැඟීම බලාපොරොත්තු වෙන්න බෑ. ඔය හැඟීම ඔබට එන්නේ පිංගුතුනි තමන්ගේ වටේ ඉන්න පිරිස මහා ශ්‍රේෂ්ඨ පිරිසක් නේ කියන හැඟීම ඔබට එන්න ඕනි. ආන් එතකොට විතරයි ඔබට පුළුවන් ඔය කියන தත්වෙටපත් වෙන්න. නැත්තම් ඔබ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔබට මතකද පින්තුනේ රාහුල පොඩි හාමුදුරු? මතකද උන්වහන්සේ? මතකයි. අපි රාහුල පුංචි හාමුදුරු. රාහුල හාමුදුරුවගේ තිබුණා නේද හරි වටින මොකක්ද? හරි වටින ගුණයක් තිබුණා මතකද ඔබට? මොකද්ද කියන්න බා? වැලි නම් රාහුල හඳුරන වැලි. ඒ තරම් උන්වහන්සේ ඔබට මතකයි නේද? මතකයි නේද? ඔබට පින්තුරි මතක නෙමෙයි ඇත්තටම ඔය. ඔබට එහෙම මතක හිටින්න විදියක් නැහැ. මොකද අවුරුදු 2600 විතර කලින් වෙච්ච සිද්ධියක් ඔය. ඔබට මතක නෙමෙයි. ඔබට කවුරු හරි කියලා මතකයි. එහෙම නේද? නැත්තම් පොතක තිබිලා කියවල මතකයක් තියෙන්නේ. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පිළිතුරු ඔබට කවුරු හරි ඒක කිව්වා නම් ඒ කියපු කෙනා අවුරුදු 2630 ජීවත් වෙච්ච කෙනෙක් වෙන්න බෑනේ. මේ එහෙනම් ඒ කෙනා කොහොමද දන්නේ ඒක? ඔබට කියපු කෙනා කොහොමද දන්නේ? එයාට කවුරු හරි කියලා තියෙනවා. එයා කොහොමද දන්නේ? එයාලත් කවුරු හරි කියලා තියෙනවා. එයාට කොහොමද දන්නේ? එයාලත් කවුරු හරි කියන ඒවා මේසුතං ඒතං සමයං භගවා සාවත්තිය විහෙරති ජේතවනේ අනාථ පින්දිගස්ස ඔය කියන්නේ පිංගුතුනි මම මෙන්න මෙහෙම ඇහුවා කියලා එයාටත් කවුරු හරි කියලා තියෙනවා. රාහුල හාමුදුරුවන්ගේ චරිත කතාවේ වැලි උඩ විසිකරන එක විතරමද තිබුණේ? මේ උන්වහන්සේ වෙන මුකුත් කරලම නැද්ද? කරලා තියෙනවා. නමුත් පිංගුතුනි එක්තරා මානුෂික ගුණයක්. මානුෂික කියන්නේ බෑ. මේ එක්තරා මහා ශ්‍රේෂ්ඨ ගුණයක්. අවුරුදු 2600ක් පුරාවටම පිංගුතුනි මුඛ පරම්පරාවෙන් ඇහිලා තියෙනවා. එහෙනම් ඒක ලොකු වැදගත්කමක් තියෙන වෙන්න පුළුවන් නේද? දැන් හිතන්නකෝ ඔබගේ මැරිච්ච ආච්චි. ඔබගේ මැරිච්ච ආච්චිගේ මොකද්ද ඔබට මතක? දැන් බලන්න. එයාගේ ජීවිතේ මොකද්ද මතක? මුළු ජීවිත කතාවම මතකද ඔබට? නෑ මම කරේ එකක් දැ එක්ක ඔබට පොල්ලකින් ගහපු එකක් මතක ඇති. එහෙම නැත්නම් මොනවද මතක කියන්න බං ඔබගේ මැරිච්ච ආච්චි ගැන සීපත් වෙන ඔබට මොනවද මතක් වෙන්නේ? එක්කෝ ඉතින් 20 වතාවක් සිරිපාද ගිහිල්ලා තියෙනවා. අනේ ඔය මතක. ඒ වගේ මොකක් හරි එක එක සිද්ධියක් නේද මතක ඔබට මොන හරි එහෙම එකක් දෙකක් නේද මතක? රාහුල හමුදුරුව කියලා කියන්නේ උන්වහන්සේගෙන් මතක වින්දුනේ මේ වගේ සිද්ධිය. මොකක්ද ඒ සිද්ධිය? උන්වහන්සේ වැලිහවුරක් අරගෙන උඩ විසි කරපු කතාව මතකයි. හැමෝටම මතකයි වින්දුනේ ඒක බලන්න 2600ක් පුරාට මුඛ પરම්පරාවෙන් අරගෙන ආව අද වෙනකන්. ඒක වින්දුනේ වටින නිසා නේද මේ දැනුත් ඒක ගැන කතා කරන්නේ. ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා වින්දුනේ නිවන් දකින මිනිස්සුන්ට. මොකද නිවන් දකින මිනිස්සුන්ගේ මුඛ પરම්පරාවකින් තමයි ඕක ආවේ. එහෙනම් සෑම කාලයකදීම පින්වතුනි පහළ වෙච්ච මිනිසුන්ට උන්වහන්සේලා ළඟ හිඳපු කවුරු හරි කෙනෙක් මෙහෙම දෙයක් රාහුල කියලා හාමුදුරු කෙනෙක් ඉස්සර හිටියා බුදු පියාණන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නේ. උන්වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කරා කියලා නිරන්තරයෙන්ම පින්වතුනි මේ ශාසනය ඉඳපු පිරිස් වලට දීලා තියෙන අවවාද අනුශාසන. මෙන්න මෙහෙම කර අපිත් එහෙම කරමු කියලා නේද? ඒ නිසා තමයි අද දක්වා එක ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න මේකට රාහුල හාමුදුරුව කරපු දේ අපිටත් කරන්න බැරිද පුළුවන්ද බැරිද? පුළුවන් මේකට අපේ ගෙදර වැලි ගොඩක් නැහැ. අපිට කරන්න පුළුවන් මේකට. රාහුල හාමුදුරුව කරපු දේ මේකට මහා පුදුම ශ්‍රේෂ්ඨයි. රාහුල හාමුදුරුව කරපු දේ තුනේ රාහුල හාමුදුරුව ලැබිච්ච මහා ලොකු තෑග්ගක් තියෙනවා. අවවාද කියන එකක් තමයි. තව දෙයක් තියෙනවා මේකට. උන්වහන්සේ පුදුම ප්‍රිය කරා උන්වහන්සේගේ වටේ ඉන්න පිරිසට. දැන් උන්වහන්සේ වැලිහවුරක් උඩදාලා මොකක්ද අදිෂ්ඨාන කළේ කියන් බං? මේ වැලිහවුරේ තියෙන වැලියට ගන්නට මට අවවාද අනුශාසන ලැබේවා කියලා උන්වහන්සේ ගෙදර ගියාද? ඈ? වැලිහවුර උඩදාලා උන්වහන්සේ ගෙදර යනවා. එහෙම දුනේ? නෑ නෑ. වැලිහවුර උඩදාලා එහි හිටියා. දැන් වැලිහවුර උඩදාලා අවවාද අනුශාසන බලාපොරොත්තු වෙන්නේ කාගෙන්ද? සුද්ධෝදරජතුමාගෙන්ද? නෑ. කාගෙන්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ වටේ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන්. අනගාරික මහත්තුරුන්ගෙන් ඒ කාලේ ඉඳපු. පත්කලේ දාන් හිටියක් දන්නේ. අනගාරික මහත්තුරුන්ගෙන්. ඒ අයගෙන් තමයි මේ අවවාදන සසන බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පිටුතුනේ උන්වහන්සේ ජේතවනාරාමේ හරි පූර්වාරාමේ හරි කොහේ හරි උන්වහන්සේ නිතර ඒ තැන සැරිසරද්දී උන්වහන්සේ හිතේ අදහසක් තියෙන මොකද්ද? අර උදේ දාපු උදේ අර වැලි ටිකක් උඩ දාලා ගත්ත අදිස්ථානේ ඉෂ්ට වේවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ කෙනෙක් එක කතා කරහ කරද්දිම මොකද බලාපොරොත්තු වෙන්නේ? ඈ? අවවාදයක් බලාපොරොත්තු වෙනවා. මොකද උන්වහන්සේ වැලියට ගානක් බලාපොරොත්තු වුණා නම් පිටි කොහොම කොහමද ওই ටික ලැබෙන්නේ බෑ. දැන් ওই ටික ලැබෙන්න නම් උන්වහන්සේ නිරන්තරයෙන්ම ඒ වටේ ඉන්න පිරිස බොහොම ගරුගුණ හිතින් ඇසුරු කරන්න ඕනේ. දැන් අපි හිතමු කෙනෙක් එක තරහයි. අපි හිතමු. දැන් කොහොමද එයාගෙන් අවවාදන ශාසනා ගන්න? දයාගාට යන්නවත් හිතෙන්නේ නැහැ නේද පිටි? එහෙම වෙන්නේ නැහැ නේද? මේකද අපිටත් පුළුවන් නේද එහෙම කරන්න? අපිට පුළුවන් වැලි හවුරු උඩ දාන්න යන්න එපා මෙහි. වැලි නෑනේ, පේවිංගල් තියෙන. වැලි හවුරු නෙමෙයි අපිට පුළුවන් පින්තුනි අපි දවසක් කතා කරගත්ත අපිට පුළුවන් ඕනේ නම් මොකද්ද? අපිට පුළුවන් මෙහෙම මල් මිටක් මලක් පූජා කරන්න. බුදුහාමුදුරන මලක් පූජා කරලා හිතන්න පුළුවන් මේ මලේ පෙති ගන්නට. මොනවා ලැබෙන්නේ කියලා. මම අවවාදන ශාස්ත්‍රණ ලැබෙව මට වැරදි පෙන්වල දෙත් ආදිවාසී. අපිට හිතන්න පුළුවන් නේ මේකතුණි මල් වට්ටියක් පූජා කරන මේ මල් වට්ටියේ තියෙන මල් ගානට අවවාදන ශාසන ලැබේවා කියලා මල් වට්ටිය විසි කරන්න එපා මල් ටික පූජා කරන්න පුළුවන් ඔබට. ඔබට පුළුවන් මේකතුණි තව කෙනෙකුට දැන් ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත පූජා කරන්න නේ. ඉඳුල් පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට පිණ්ඩපාත හැන්දක් පූජා කරන්න පුළුවන්. ඒ වෙලාව හිතන්න පුළුවන් මොකද්ද? මේ බත් මිටේ තියෙන බත් ඇට ගන්නට මොනවා ලැබෙන්නේ කියලා? අවවාද අනුශාසනා ලැබෙන්නේ කියලා. ඔබටත් පුළුවන් නේද පිංගුතුනි ආන් එහෙම කරන්න ඕනි නම්. මොකද පිංගුතුනි එහෙම කරන එකෙන් තියෙන විශේෂත්වය තමයි ඔබ හරි කැමැත්තෙන් ඉන්නවා මේ ඉන්න පිරිසට. මොකද ඔබ ඒක කරලි වෙලා gedere යන්නේ. ඔබ මෙහි ඉන්නේ. ඒතකොට පිංගුතුනි ඔබ හරි කැමති, හරි ප්‍රියයි. ඔබගේ වටේ ඉන්න මිනිස්සු ඔබට මොන හරි දෙයක් කියනවනම් ඔබ වටේ ඉන්න මිනිස්සුන ගොඩක් ප්‍රියමනාප වෙනවා. මොකද ඔබ දන්නවා පිංගතුනි අවවාදයක් අනුශාසනාවක් ලබන්න නම් මේ ලෝකේ ඉන්න සුදුසුම මිනිස්සු තමයි මේ මගේ වටේ ඉන්නේ කියලා. ඌට වඩා සුදුසු මිනිස්සු මම විශ්වාස කරන්නේ නැහැ මේ දුර්ලෝක දාති කෝයක්වත් ඉන්නවා කියලා පින්තුනි. ඔබට යමක් පෙන්වලා දෙන්න. කවුරුත් ඉන්න විදිහක් නැහැ පින්තුනි. මේ ඔබගේ වටේ ඉන්න පිරිස හැර වෙන කිසිම කෙනෙක් ඉන්නවා වෙන්න විදිහක් නැහැ පින්තුනි. මේ විශ්වලෝක දාති කොහෙවත්වත් ඔබට යම් කිසි දෙයක් පෙන්වලා දෙන්න ඔබේ කරන්න යන කටයුතු සම්බන්ධව. මේ ඉන්න පින්තුනි ඒකට වටිනම සුදුසුම මිනිස්සු. නේද? මොකද බින්දුනේ එහෙම කියන්නේ හේතු කාරණා ගොඩාක් තියෙනවා. එකක් උදාහරණයක් ගත්තොත් එහෙම. දැන් බින්දුනේ හිතන්නකෝ ස්වාමින් වහන්සේ කෙනෙක් කවුරු හරි කමන්නේ. ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා බින්දුනේ උන්වහන්සේ ගිහි ජීවිතේ අත්හැරලා ඇවිල්ලානේ ඉන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ ගිහි ජීවිතේ ඉන්න බැරිද? පුළුවන්. පුළුවන්කම තියද්දි බින්දුනේ උන්වහන්සේ ඒකෙන් අත්හැරලා මිදලා ඇවිල්ලා. අපිට උන්වහන්සේ මොකුත් තේරෙන්නෙම නැහැ කියලා මේ හැරි කොහේ හැරි. නමුත් බින්දුනේ උන්වහන්සේ චීවරයක් දරාගෙන ඉන්නවා ඉවසගෙන. උන්වහන්සේ හිස බූගාලා ඉන්නවා. දැන් ඔබට පුළුවන් නම් ගිහිල්ලා මේ ලංකාද්වීපයේ හැමතැනම සැරිසරලා 15 දිනක් හොයාගෙන එන්න තරුණ ළමයි හිස බූගාලා මාසයක් ඉන්න කියලා කැමැති. කවද කොහෙන්ද හොයාගෙන ඉන්න ඔබ ගිහිල්ලා? ඔබට පුළුවන් ද හොයන්න? ඔබට කිව්වොත් එහෙම මේ ලංකාද්වීපයේ ගිහිලි වෙලා 15 දිනක් හොයාගෙන ඉන්න කියලා හිස බූගාලා සතිය මාසය ජීවත් වෙන්න ඕනේ මෙන්න මේ අනගාരികවද පූර්ණේ කරගෙන ඉන්න පුළුවන් අය හොයාගෙන ඉන්න කියලා කිව්වොත් කොච්චර අමාරුද හොයාගෙන ඉන්න. ඉසබූ ගාලා ඉන්නවා කී තියා පිංගුතුනි ඒකට හොඳට කන්න බොන්න දීලි වෙලා ඔය ඔක්කොම ටික දීලි වෙලා මෙන්න මෙట్లా හිටහන් කිව්වත් ඒත් එන්නේ නැහැ කවුරුවක්. එහෙම එන්නේ නැහැ. එහෙම කරන්න තරම් හයි හත්තියක් නැහැ පිංගුතුනි. නමුත් පොඩ්ඩක් බලන්න මේ ඉන්න අනගාരിക මහත්තුරු. ඔබගේ පැවිදි දිවියට ආපු ඔබගේ පින්වන්ත දරු මේ අනගාരിക මහත්මීල ඒ පිරිස් ගැන පොඩ්ඩක් හිතලා බලන්න මේක. තමන්ගේ තරුණ කාලේ එහෙම හැකි ලෝකයේ මේ විදිහට ඉන්නකම් පුළුවන්කම තියෙද්දි සමහරවල් පින්වතුන් කියන එකක් තාම හරියට තේරෙන්නේ නැහැ. නවත් පින්වතුන් ඉවසගෙන දරාගෙන ඉන්නවා. ඒක හරි වටිනවා. ඒ අතින් පින්වතුන් මේ පිරිස ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි. මොකද වන්දනාවට පාත්‍ර වෙන්න පුළුවන්. ඒක මා ලේසි පහසු වැඩක් නෙමෙයි. දැන් පිංගුතුනි ඔබ දැකලා ඇති පිරිස ඉන්නවා පිංගුතුනි. බොහොම හොඳින් කටයුතු කාරණා කරගෙන යන පිරිස ඉන්නවා. මේ දහම තුල නිරන්තරයෙන්ම වැඳ නමස්කාර කරගෙන වැඳ පූජා සත්කාර කරගෙන ගෙවල් දොරවල් වල ඉන්න පිරිස ඉන්නවා. නවත් පිංගුතුනි ඒ කෙනෙකුට කිව්වොත් එහෙම හෙට යමු පැවිදි වෙන්න කියලා. මොකද කියන්නේ? ඒ කිව්වට පිංගුතුනි ඔක කරන්න ගියාට පස්සේ ලේසි වෙන්නේ නැහැ. හෙට යමු පැවිදි වෙන්නේ කියලා කිව්වොත් එහෙම ලේසි නෑ පිංගුතුනි කරන්න. ඒ කියන්නේ ඒ තරම් අදහසක දෙන්න හරි අමාරුයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉස්සර බහලා තිබෙන පිංගුතුනි භික්ෂුන් වහන්සේලා මේ බුදුපියන් වහන්සේගේ සද්ධර්මයේ වැටහිලා උන්වහන්සේලා අදිෂ්ඨාන අරගෙන පිංගුතුනි මහා වනාන්තර වලට ඇතුල් වෙනවා පිංගුතුනි. උනා උනාම තමයි ආයේ එන්නේ නැහැ මහා කාලෙකට. ඒ ගිහිල්ල ඉවරලා පිංගුතුනි උන්වහන්සේලාගේ කල්යාණ මිත්‍ර භික්ෂු සංඝයා වහන්සේලාත් එක්ක වැඩේ ඉඳලා කාලයකට සැරයක් වනාන්තරයෙන් එළියට එනවා පිංගුතුනි. එනකොට සමහරට තමන් ඉඳපු ජීවිත ගත කරපු ජනපද පිටින් මිනිස්සු මැරිලා ගමේදු මිනිස්සු ඔක්කොම මැරිලා මහ වියසනයක ඇහිලා වසංගත ඇහිලා මැරිලා ගිහිල්ලා මිනිස්සුන්. නමුත් උන්වහන්සේ ඒ කිසිම දෙයක් දන්නේත් නැහැ. අර ගත්ත අදිෂ්ඨානයෙන් කෙලිම වනාන්තරයකට ගියාම තමයි පිංගුතුනි ආය ආවෙත් නැහැ. ඒ වගේ අදහසකට එන්න බෑ පිංගුතුනි ලේසි පහසු පුතෙකුට. මහා පුදුම පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වගේ මහා පුදුම වීරයක් තියෙන්න ඕනේ. එහෙම අදහසකට එන්න මට හොඳට මතකනේ පින්තුනි අපිත් මෙහි ආපු කාලේ. අපිට මතකයි පින්තුනි මේ එන කාලේ මුල් කාලේ මේ එනකොට පළවෙනි වතාවට මෙනකොට ඔය ඉංග්‍රීසි පැත්තේ ඔය පහල එනකොට ඔය තියෙන්නේ ඥාචි මල එහෙම ඇවිල්ලා නැහැ ඒ පැති කවදාවත්. එහෙනම් මේ එනවා දැන් මේ කැලේ එනවා දැන්. දැන් එනකොට හිතනවා දැන් මේ දැන් මේ කැලයක් ඇතුළට යන්නේ දැන් මුළු ජීවිත කාලෙම මේක ඇතුළටලා ඉන්න වෙනවා. ආයෙ එන්න වෙන්නේ නැහැ නේද? ආයෙත් එන්න වෙන්නේ නැහැ නේ කවදාවත්. බුදු අම්මෝ කොහොමද දැන් මේක ඇතුළේ ඉන්නේ? දැන් හිත දෙගිඩියාවයි පිංගතුන්. දැන් පවුලේ පිරිසත් එක්ක දැන් ඉතින් වාහනේ එන ගමන් දැන් හිතනවා දැන් මහා වීරයා වගේ ඈ මහා ලොක්කා වගේ දැන් කිව්වා දැන් මේ මම මේ පැවිදිුනේ ඒ ආරාමෙට යන්නේ අයියා මම කොහොමත් මේ ගිහිලා ආය අද නම් එන්නේ නැහැ කියලා. එහෙම මෙමෙ කිව්වට දැන් අර කාරේ වාහනේ එන ගමන් දැන් හිතනවා දැන් මේ කීලි වල දැන් මොකද කරන්නේ දැන් මේ ගැලයක් අතර ගියා වගේ නේ මම ගැලේ වල නිදර පුරුද්දකුත් නැහැ දැන් ගිහිල්ලා එන්නේ නැහැ දැන් ඉතින් මගේ අම්මෝ කොහොම කරන්නද ඒ ඇස්සේ එක එක ඒවා හිතනවා ඉතින් මම හරි බොරුවක්වත් කියන්නත් හිතනවා දැන් මේක මේ මොකද ඔළුව කැක්කුම හරි බඩේ ලියනවා හරි කියලා ආයෙ පොඩ්ඩක් ගිහලා ලබන සතියටත් කල් දා ගන්න වගේ එහෙම හිතෙනවා එක පාටම එන්නෝ නැහැ කියලා නෙමෙයි හිතෙන්නේ නෑ හිතනවා පොඩ්ඩක් කල් දාගත්තානේ නෑ හොඳයි දෝ වගේ කියන්නේ නෑ එනෝ නිකන් හරි බයක් එනවා මේක දැන් මේ ගිහිලි වෙලා දැන් ඊට පස්සේ හිස බානවා දැන් ඊට පස්සේ කොහොමද එන්නේ දැන් කවදාකවත් ඉඳලත් නෑ හිතනවා දැන් ඊට පස්සේ දැන් එකපාරට හිතනවා දැන් ඒක මොකද කරන්නේ දැන් සනත් මහතර කෝල් එකක් අද්දියලා දැන් අම්මට හොඳටම ලෙඩ වෙලා දැන් අම්මා අසනීපින් ඉන්නේ දැන් ඒක කියන්නත් බෑ දැන් අම්මා වාහනේ ඉන්නවා දැන් මූ කියන්න විදියක් නෑ දැන් හරිද ඉතින් දැන් කල්පනා වෙනවා දැන් මොකද කියන්නේ සනත් මහත්තයා මොන හරි කියලා වාහනේ ඇක්සිඩන්ට් වුණා කියලාවත් කියනවාද මොකද කරන්නේ? ඩබල් මාසෙම යනවාද හොම? එහෙම හිතනවා. දැන් මේ වනාන්තරයට ඇතුල් වෙනකොට ඒකයි කියන්නේ මේක තුනේ ඒ එන සිතුවිලි පරද්දන්න බෑ ලේසියෙන්. එහෙම විඳින්න බෑ ලේසියෙන්. මොකද අපි අත්දැකීමට දන්න නිසා එහෙම කවුරු හරි දරුවෙක් මෙහෙම විඳගෙන ඒ අදහස් ඔක්කොම විඳගෙන කාගෙන මෙහෙට ආවා කියලා කියන්නේ පිළිගන්නේ මහා පුදුම චිත්‍රයක් ඇඳෙන මේ ළමයා කෙරෙහි ඒ දරුවා කෙරෙහි අපේ හිත. අපි දන්නවා පිංගතුනේ ඒ එන හැඟීම් ඒ කොච්චර අමාරුයිද කියලා. අපිට ඒ අත්දැකීම තියෙනවනේ. අපිට දැනෙනවා ඒ අත්දැකීම කොච්චර අමාරු වැඩක්ද කියලා. මොකද පිංගතුනේ සීහනාද කරන්න පුළුවන්. සීහනාද කළා වගේ නෙමෙයි. ඒ සීයනාදේ ක්‍රියාත්මක කරන්න ගියාට පස්සේ ඒ තැඟවලදී පිංගුතුනි මහ පුදුම විදිහට මානසික වැටෙනවා වෙන්න පුළුවන්. නමුත් පිංගුතුනි මේ ඔබගේ වටේ ඉන්න පිරිස් ඒ ඔක්කොම දරාගෙන ඉන්නේ. ඒ ඔක්කොම දරාගෙන නෑ කොහොම හරි කරලා මේ ආපු කටයුත්ත කරගන්නවම තමයි කියන මහ අදිස්ථානෙ ඉන්නවා පිංගුතුනි. අපි පිංගුතුනි ඇත්තටම පැවිදි වෙන්න ආවේ මේ කියන මහ සද්ධර්මයක් වැටහිලා එහෙම ලොකුවට නෙමෙයි පිංගුතුනි. අපිට වැටුණේ එකම එක දෙයයි. අපිට එකම එක දෙයක් වැටුණා පිංගුතුනි ඒ තමයි බුදු පියන් වහන්සේ දේශනා කරලා තිබුණා මේ මහ පොළොවේ වැලියට ගානට මිනිස්සු මැරෙනවා ඒ මැරෙන මිනිස්සුන්ගෙන් මේ නියපිටේ තියෙන වැලි වගේ ප්‍රමාණයක පිරිසක් විතරයි මැරෙන මිනිස්සුන්ගෙන් නැවත සුගතිගාමි වෙන්නේ අනිත් සියලු දෙනා සතර පායට යනවා කියලා බුදුහාමුදුරු දීපු විවරණයක් තිබුණා උන්වහන්සේ දීපු ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරපු මහා දරුණු කතාවක් තිබුණා බුදු කෙනෙක් දේශනා කරපිය. ඕක ඔන්නෝක අහපු දවසේ පිඟුතුනේ ඇඟේ මයිල් කෙලින් වුණා අපි. ඕංගෝ ගහපු දවසේ පිඟුතුනේ ඇඟ රත් වෙලා ගියා. ඒ රත් වෙච්ච රත් විල කොච්චරද කියනවනම් පිඟුතුනේ පැවිදි වෙලා තමයි නැවතුනේ ඒක ගලින්. මේ මොනවද මේ කරන්න කියලා හිතුණ එකපාරින්. ඒ ලොකුවට තේරුන්නේ නැහැ පිඟුතුනේ එච්චරයි තේරුනේ. ඒ වගේම තේරුණා පිංගුතුනි කල්ප කෝටි සතසහස්‍රයකට පස්සේ තමයි මනුෂ්‍ය ජීවිතයක් හම් වෙන්නේ කියලා අර කන කැස් බෑවත් වීසිදුරෙන් අහස බලනවා වගේ කියන ආන්ගේ උපමාව ඇහුණා දේශනාවක ආන්ගේ උපමාව ඇහිච්ච ගමන් පිංගුතුනි ඉතුරු ටිකත් ඇඟේ හිරිවැටලා ගියා හොඳටම පිංගුතුනි තිගැස්සිර ඇඟ රත් වෙලා ගියා එකම එක අදහසක් ආව හිතට මේ මොනවද මේ කරන්න කියලා මේක නෙමෙයි ජීවිතේ කරන්න ඕනේ කියලා තව බොහොම ටික කාලෙනේ තියෙන්නේ බොහොම ටික කාලෙදී චීවරයක් දරාගෙන මේ වැඩ ඉවර කරනවා මිස තවදුරටත් එක විනාඩියක්වත් මේක ඉන්න ඕනේ නැහැ කියලා මා පුදුම අදහසක් ආව හිතට. ඔච්චරයි ආවේ පිටු. ඒ අදහස ආපු වෙලාවෙන් පිටු මේ අදහස කුණු වෙලා වෙනසිලා යන්න කලින් ඒ අදහස මත පිහිටලා ගන්න තීරණ ඔක්කොම ටික ගත්තා බොහොම වේගෙ. මොකද ඒ අදහස වැඩි කාලයක් යන්න කලින් මැරිලා යනවා. ඒකයි වැඩි. ඔය ආපු අදහස පිංගුතුනි ඒ කාලෙට එහෙම ආවට ආයි පිංගුතුනි කාම ලෝකෙට අහු වෙනවා ආයි කාම ලෝකෙට අහු වුණාට පස්සේ පිංගුතුනි මේ ලෝකේ දේවල් ආයි රමණේ කරන්න ගත්තට පස්සේ ඔය ආපු අදහස මැරිලා යනවා ඔය අදහස මැරිලා ගිහිලි වෙලා පිංගුතුනි ආයි සැරයක් මේ ලෝකේ හොඳයි සාරයි කියලා අදහස් වල එන්න පුළුවන් හිත ඒව ගැන දැනගෙන හිටියේ නැහැ පිංගුතුනි නමුත් මොකද කරේ ඔය අදහස ආපු ගමන් එතරින් එහාට කෙලින්ම තීරණය කළා පැවිදි වෙනවම තමයි කියලා එතනින් එහාට පිංගුතුනි තීරණය කළේ ඒ කටයුත්ත කරන්න ගියාට පස්සේ ඔන්න ඔය කියපු ಜಾති සිතිවිලි ඕන තරම් පහළ වුණා. එක එක ಜಾති බොරු කියන්නේ තුන සෑහෙන්න. එක එක ಜಾති බොරු. මොනවද දැන් කල්පනා කරනවා දැන් ආව දැන් අපි පැවිදි වෙන්න ආපු දවසේ අන්තිමටම එන්න සතියකට කලින් අපේ අත්තම්මත් මැරුණා. දැන් කියන්නත් දැ ආච්චි මැරුණා කියලායි මැරුණානේ. 100යිට කලින් මැරලා තිබුණේ. හරිද? ඊට පස්සේ පැවිදි වෙන්න එන්න සතියකට කලින් ආච්චිත් මැරුණා. හරියටම 7 දවසක් ගියාට පස්සේ පැවිදි වෙන්න ආවා. දැන් ඉතින් ආච්චි මැරුණා කියලා යන්නත් බෑනේ. යන්න කියලා යන්න නෙමෙයි එන්නේ අදහස. එනවා පින්වතුනික වාට්ටම අර දැන් මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ආයි ආපස්සකට හැරෙන්නේ නැහෙනේ කියන අදහස එනවත් එකම එනවා මුල් කාලේ. මුල්ම කාලේ ආපු දවස්වල එහෙම පොඩි පොඩි ඒවා එනවා සිතුවිලි. ඉතින් කියන්න බොරුවක් තිබුණෙම නැහැ අන්තිමට. ඔක්කොම මැරිලා අන්තිම ඉඳපු අයත් මැරිලා. ඒකයි වැඩේ. නමුත් ඉතින් කල්යාණ මිත්‍රයා ඉඳපු නිසා පිංගතුනි ඒ අවස්ථාවේ බොහොම ශක්තිමත් වුණා. ඒ නිසයි මේ කියන්නේ මේ තරුණ ළමයේ කොහොම හරි කරලා පිංගතුනි ඔය ගිහි බන්ධන බිඳගෙන සිවුරක් දරා ගන්නවම තමයි කියලා අදිස්ථානේ කාගෙන මේ භූමියට ආවා කියලා කියන්නේ. ආයි පිංගතුනි එදාම කකුල් දෙක අල්ලලා වඳින්න පුළුවන් ඒ දරුවට. ඒක ලේසි පහසු එකක් නෙමෙයි. ඒක මහ පුදුම මානසික ශක්තියක් තියෙන කොල්ලෙක්. ඒ ගෑනු දරුවා පුදුම මානසික ශක්තියක් තියෙන කෙනෙක්. ඒක ලේසි පහසු තීරණයක් නෙමෙයි. ඔබට සමාජයේ හිතනවා ඇති එහෙම තියෙන ගන්න එක මහ වැඩක් නෙමෙයි කියලා. ඔබ තරුණනේ. ඔබ වයස ඔබගේ වයස මුහුකුරා ගිය නිසා ඔය තරුණ කාලේ ඔක ගන්න බෑ පිංතු ලේසි. මොකද තරුණ කාලේ හැමතිස්සෙම හිතනවා තව කාලේ තියෙනවනේ කියලා. තව කාලේ තියෙනවනේ කියලා හැමතිස්සෙම හිතනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පිංතුනේ මේ කන කැස්පෑවෙක් වීසිතුරින් අහස දකිනා වගේ තරම් දුර්ලභයි මේ මනුස්ස ජීවිතයක් කියලා. ඒසා දුර්ලභ මනුස්ස ජීවිතේ දවසින් දවස පැයෙන් පැය සතියෙන් සතිය අවුරුද්දෙන් අවුරුද්ද ගෙවෙනවා. ඒ තරම් දුර්ලභ මනුස්ස ජීවිතේ මේ ගෙවෙන්නේ. නමුත් ගානක් නැහැ පිංතුනේ. ඒ ගෙවුනත් හිතෙනවා මං තරුණානේ තව කාලෙ තියෙනවා කියලා. ඕම හිතලා පිංතුනේ කාම ලෝකේ නවතිනවා, හිර වෙනවා. එහෙමත්ම කෙනෙකුට තමයි පිංතුනේ අර කියපු කාරණා හොඳට ඔළුවට වැදිලා තනියෙන් ගන්නවා තීරණේ පිංතුනේ ඕන එකක් වෙච්චා කියලා. ආන්ගේ තීරණයක් ගත්තේ යම් කෙනෙක්ද ඒ කෙනා පිංතුනේ ඒ කාන්තේ මහ වීරවන්තයි. ඒක ලේසි පහසු වීරයක් නෙමෙයි. ඇත්තම කිව්වොත් එහෙනම් මේක දිලි මහ පොළොව කම්පා වෙන තරම් මහ වීරයක් ඒක. ඒ වගේම තමයි මේ අපේ ඒක මම කියන්නේ මේ අපිට දැනෙන දේවල් පිටින් අපිට හිතෙන දේවල් මේ අපේ අනගාരിക පුතාල මේ අනගාരികා මහත්මීලා ඒ පිරිස් පිටින් බොහොම තරුණයි. ඒ තරුණ පිරිසර පිටින් විවිධ අවස්ථාවල එක එක දේවල් හිතෙනවා. ඒ අවස්ථාවේ විවිධ දේවල් හිතුණත් පිටුනේ පොදුම විදිහට ඒව දරාගෙන ඉන්නව නෑ. ආපු කටයුත්ත කළම තමයි නිකයි ඉන්නේ කියලා. එහෙම දරාගෙන ඉන්නව පිංගතුනි. බලන්න මොන තරම් වීරවන්තයිද කියලා. ඔය තරම් වීරවන්ත එක මිනිස්සේ පුළුවන් මේ ලෝකෙන් හොයලා දෙන්නේ එක්කෙනෙක්. එක්කෙනෙක්වත් හොයාගන්න බෑ. ඔය තියෙන වීරය දින කෙනෙක්. මොන ලෝකෙින මිනිසුන් එහෙම වුණා නෑ පිංගතුනි. ඕවා කරන්න බෑ මිනිසුන් ඕවා කරන්න තිය හිතා ගන්නවත් බෑ. ඒකයි කියන්නේ ඒ තරමින් පිංගතුනි මහා ශ්‍රේෂ්ඨයි. ඒ තරමින් පුළුවන් කකුල් දෙක අල්ලලා වඳින්න ඒ වීරත්වයට මේ ගිහි බන්ධන බිඳගෙන ආපු වීරත්වයට ඒ උදෙසා වීරය කරන වීරත්වයට දැන් මෙතන ඉන්න පිරිසත් ඉන්නවා පිංගතුනි මෙතන ඉන්න පිරිස ඉන්නවා සමහල්ලාට මේ පැවිදි බිමට එන්න හරි ඌමනාවක් උත්සාහයක් දරනවා ඒ උදෙසා මහ පුදුම වීරයක් කරන පිරිසක් මෙතන ඉන්නවා මේ ඉස්සරහා ඉන්න පිරිස අතර ඉන්නවා මේ අපේ පින්වත් උපාසක උපාසිකා පිරිස අතර ඉන්නවා. මහා වීරයක් කරන, මහා අරගලයක් කරනවා. 17 කල්පනා කරන කොහොමද මේ පැවිදි ජීවිතයකට එන්නේ? කොහොමද Brahmacharya ජීවිතයකට එන්නේ? ඒ උදෙසා කරන්න පුළුවන් හැම දෙයක්ම පිංතුනි දිනපතා කල්පනා කර කර කල්පනා කර කර ප්ලෑන් කර කර ප්ලෑන් කර කර මහා වීරයක් නගන වෙන්න. මේ මිනිස්සු ඒකාන්තයෙන් මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. මොකද ඔහොම කරන්න බෑ ලේසි කෙනෙකුට. ඔබත් පින්වුතුනි එහෙම කරන්නව ඇති. සමහර විට මෙතන කෙනෙක් ඉන්නවා පිළුව. තමන්ගේ වයස අවුරුදු 40 ඉක්මවා ගිහිල්ලා. කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ ඉක්මවා ගිය කාන්තාව නිතර සිහිපත් කරනවා මං කොහොමද දීර්ඝ කාලිනු මේ Brahmacharya ජීවිතේ දෙන්නේ. ඒකට මට මොනවද කරන්න පුළුවන්? ඒ උදෙසා ප්ලෑන් කරනවා, ඒ උදෙසා පින් කරනවා, ඒ උදෙසා අඬනවා, වැළපෙනවා, අනිත් මිනිසුන්ගේ දොස් අහනවා, අනිත් මිනිසු වෙනුවෙන් දරාගෙන ඉන්නවා. මහා පුදුම වීරයක් වින්තුනේ ඒක. ඒකයි කිව්වේ ඒ කාන්තෙන් ශ්‍රේෂ්ඨයි කියලා. ඒ වගේ මෙතන තරුණ පිරිමි දරුවෝ ඉන්නවා. තමන්ට ඉන්නවා දරුවෙක්. තමන්ට තව වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තිබුණාට ඒ ප්‍රශ්නේ කොහොම හරි විසඳ ගන්න මහා පුදුම අරගලයක් කරනවා. මේකට ඔබ තමයි දන්නේ එහෙම අරගලයක් කරනවද නැද්ද කියලා. ඔබ එහෙම අරගලයක් අවංකවම කරනවා නම් පිළිතුර ඔබ ඇත්තම වීරවන්තයි. අරගලයක් කරනවා නම් ඒ අරගලය කරන කවුරුණත් වීරවන්තයි. පිළිතුර මොකද අරගලයක් කරන කෙනෙක් තමයි යම් දවසක දිනන්නේ. No pain no gain. අරගලයක් කරන්නේ නැතුව කිසි දවසක මේක දිනන්න බෑ කිසි. ඔබ අරගලය අතහැරලා දාන්න එපා කිසිම කෙනෙක්. ඔබගේ වයස කීයේ වුණත් කමන්නේ. ඔබ කාන්තාව වුණත් කමන්නේ. ඔබ පිරිමි වුණත් කමන්නේ. ඔබ තරුණවත් කමන්නේ. ඔබ මහලුණත් කමන්නේ. ඔබගේ වයස අවුරුදු 95ක් වුණත් කමන්නේ. ඔබ හැමදාම අරගලේ නවත්තන්න එපා. අරගල කරන්න දිගින් දිගටම. මේ ශාසනය තුල රහතන් වහන්සේ නමක් විදිහට පිරිණි වෙනවමයි කියලා. ඒ අරගලේ දිගටම කරගෙන යන්න පිඟුදුනේ. අරගලේ වෙනුවෙන් සටන් කරන්න. ඒ අරගලේ වෙනුවෙන් කැප වෙන්න. ඔබ ගිහි ජීවිතේ හිටියත් කමක් නැහැ. හැබැයි අරගල කරන්න. ඔබගේ අතින් ওই අරගලේ කියන එක පිඟුදුනේ අතහැරලා ගියොත් එම් ඔබවත් විසවිලා යනවා අනිවාර්යයෙන්ම. දැන් මේ සීල ශ්‍රාවක වැඩ සීල ශ්‍රාවිකා සීල ශ්‍රාවක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අනගාരിക වැඩසටහන් කියන්නේ අලුතින් අනගාരിക 18 minus දරුවෝ ටිකක් සම්බන්ධ වුණා. එතකොට පිඟුදුනේ ඔය හැම කෙනෙක්ම පිළිතුරු මහ විශාල අරගලයක් කරන්න ඕනි. ඇත්තරම මේ ශාසනේ ඕක බොහොම හරි මොකද්ද කියන්නේ? ඔය අරගල කරන වැඩේ තමයි අපේ රස්සාව. තේනවද? ඔබ පිංගුතුනි බුදුපියන් වහන්සේට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා යම් දවසක කිව්වනම් ඒ කියපු දවසේ ඉඳලා අද වෙනකන් ඔබගේ රස්සාව තමයි මොකද්ද? අරගල කරන එක. මොකක් උදෙසාද? මේ නිර්වාණය කොහොම හරි සාක්ෂාත් කරගන්න. ඒ අරගල කරනකොට පිඟුතුනි සමහර කෙනෙක් පිඟුතුනි අරගලයේදී නේවාසිකව ඇවිල්ලා සිවුරක් පරෝගෙන ඉන්නව වෙන්න පුළුවන්. නව සිවුරක් පරෝගත්ත සැනින් අරගලේ නවතින්නේ නැහැ. අනගාരികවතක ඩාපු සැනින් අරගලේ නවතින්නේ නැහැ. දැන් මේ 18 minus අපේ අනගාരിക දූලා ටිකක් එකතු වෙලා ඉන්න. මේ දූලා ඒ අනගාരികවතට ආපු සැනින් අරගලේ නවතින්නේ නැහැ. සීල ශ්‍රාවිකා මහත්මීල්ල සීල ශ්‍රාවිකා තනතුරට ආපු සැනින් අරගලේ නවතින්නේ නැහැ. සීල ශ්‍රාවක මහත්තුරුතුම අරගලේ නවතින්නේ නැහැ. ඔය අරගලේ නවතින්නේ පිඟුතුනි මහා කාලයක් ගිහිල්ලා වෙන්න පුළුවන්. දිගින් දිගටම ෆයිට් කරන්න ඕනේ. සමහරලාට ෆයිට් කරන්න ගිහිල්ලා අතපය කල්ලාගෙන දත් බිම වැල්ලා දත් කඩා ගන්න වෙනවා. නේද? එහෙම වෙලා ඇති ඔබට. එහෙම වෙලා ඇති. ඔබට සමහරලාට පිඟුතුනි ඔබට උකට ලී වෙන්න පුළුවන් ඔබගේ හිත. අනේ මේක කරගන්න බෑනේ. මේ කෙලෙස් එක කොහොම සටන් කරන්නද? මම මේ දැන් කොච්චර උත්සාහ කරනවද? කොච්චර උත්සාහ කරලා මේ රාග හිත, මේ ද්වේෂ හිත, මෝහ හිත එනවනේ. කොහොමද මේකත් එක්ක සටන් කරන්නේ? අර හත් වතාවක් පිඟුතුරු ඔබට මතකද? අර ගස් දෙබලක් අතර ගිහි ඇඳුම් ටික හංගලා පැවිදි වෙන්න ආපු හාමුදුරු. චිත්ත හත් එක හාමුදුරු. මතක නැහැ. හත්වතාවක් වින්දුතුනි යන්න හැදුවා. හත්වතාවක් යන්න හැදුවා කියන එකේ අදහස් ගන්න පුළුවන් හත්වතාව මහා දරුණු ලෙස වින්දුතුනි පෙරදුනා මේ ශාසනේ. නිවන් දකින්න ආවේ අදිස්ථානේ. නමුත් දරුණු විදිහට පෙරදුනා. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් පෙරදුනා. පෙරදිලා ආයිසරයක් ලෝකෙට ඇදිලා ගියා. ආයි මොකද උනේ? නෑ වින්දුතුනි අරගලේ නැවැත්තුවේ නෑ. ආයි අරගල කරනව නෑ කොහොම හරි කරනවා මේක. එහෙම බෑ. බලන්න ආයි නෑ ආයි අරගල කරනවා විකේ ආයි අරගල කරලා ආයි එනවා ඇයිලෙල ආයි ෆයිට් කරනවා ආයි ෆයිට් කරනවා සටන් කරනවා පින් කරනවා එයාස්සේ කොමාරි කරලා ආයි සරේ පාරමිතා පුරා ගන්න හදනවා අදිෂ්ඨාන පාරමිතා පුරන්න හදනවා අදිෂ්ඨාන කරනවා දේවල් පූජා කරලා බුදු පියන් වහන්සේ ඉස්සරහා ගිහිලා අදිෂ්ඨාන කරනවා නෑ නෑ මේ වැරද්ද මං ආයි කරන්නේ නෑ මේ අඩුපාඩු කරන්නේ නෑ කොහොමඩවත් ආයි මම මේක වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා අදිෂ්ඨාන කර ගන්නවා අදිස්ථාන කර සතියකින් මොකද වෙන්නේ? ආයි එක බිඳිනවා. මොකද කරන්න ඕනේ? ආයි අදිස්ථාන කරනවා. නෑ. හරි. ඒ පාරේ හැමුණා තමයි මේක නම් මං කොහොම හරි දිනලම තමයි නිකා ඉන්නේ. ආයිසරකේ ද්වේෂයට විරුද්ධව, කාමයට විරුද්ධව, මෝහයට විරුද්ධව ආයි අධිෂ්ඨාන කරලා ආයි ෆයිට් කරනවා. පිංගුතුනි ඒකයි මං කියන්නේ. රාග, ද්වේෂ, මෝහ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක තිබුණා කියලා කියනවා අරිහත් වෙලා නැහැ කියන එක. රාග, ද්වේෂ, මෝහ තිබුණා කියලා කියන්නේ. නමුත් පිංගුතුනි රාග, ද්වේෂ, මෝහත් එක්කම ෆයිට් කරන්නේ කොයි ප්‍රමාණයෙන්ද කියන එක තමයි අපගේ වීරිය. ඒක ගොඩාක් දේවල් තීරණය කරනවා. කිසිම කෙනෙක් පිංගුතුනි එක වතාවක් පෙරදුනා කියලා හිතාගන්න හිමි බා මට නම් මේ කවදාවකත් කරන්න බෑනේ ආයි කියලා. කිසිම කෙනෙක් හිතාගන්න එපා පිංගුතුනි රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් පෙරදුනා කියලා. ඔබට යම් අඩුවක් පාඩුවක් වුණා කියලා එකෙන් හිතාගන්න එපා නෑ ඔක්කොම දැන් ඉවරයි කියලා. එහෙම නෑ. නැවත නැගී හිටින්. වැටි වැටි මොනව කරන්නද? වැටි වැටි නැගී හිටින්. වැටි වැටි නැගී හිටින්. වැටි 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 පිංගුතුනි බිම පෙල්ලි පෙල්ලි. අතපය ලෙලි ගහගෙන හරි තුවාල කරගෙන හරි. අන්තිමට පිංගුතුනි මේ යන්න හදන්නේ අන්තිම ගමනනේ. නේද? මේ යන්න හදන්නේ අන්තිම ගමනනේ. ආයි යන්න එකක් නැහැනේ පිංගුතුනි. මේක ගියා නම් ගියාම තමයි. අමාරුවෙන් හරි පිංගුතුනි අතපය කඩාගෙන හරි කමන්නේ. වැටි වැටි හරි කමක් නැහැ. කොහොම හරි මහන්සියෙන් වීරිය වේර දරලා හරි කමක් නැහැ. කාගෙන මේක ඉස්සරහට යන්න පිංගුතුනි. ඒකයි මම කියන්නේ දැන් මේ මෙතන අලුතෙන් පිරිස ඇවිල්ලාද සමාල්ලාට. ඔය අලුතෙන් පිරිස ආවට පිංගුතුනි ඔබගේ හිතේ ওই මුල් කාලේ මහා ලොකු ප්‍රසාදයක් ඕවා තිබුණාට පිංගුතුනි යම් වෙලාවක ඕ නැති වෙලා යන්න පුළුවන්. අඩු වෙලා යන්න පුළුවන්. සමාල්ලාට කෙනෙක් එක්ක ඔබට කේන්තියක් යන්න වෙන පුළුවන් පිංගුතුනි. මේ ඔක්කොම බණත් ටිකත් අහලා ඔක්කොම මේ දුර්ලභ මනුස්ස ජීවිතත් ඔක්කොම හම්බෙලා ඇහිලා. මේ ස්ථානට ආවට පස්සේ පිංගුතුනි කවුරු හරි තව පිටින් එන කෙනෙක් එක්ක පුංචි බහිම් බස් වීමක් ඔබගේ වැරදිලා හරි වෙන්න පුළුවන්. ඒක වුණා කියලා පිංගුතුනි ඔබ එතනින් ඔබගේ ගමන නවත්තන්න හදන්න එපා. දැන් මේ සීල ශ්‍රාවක ශ්‍රාවිකා වැඩසටහන පටන් අරගෙන තියෙන දැන් පිරිසකට ජීවත් වෙනවා. මේ පිරිසකට ජීවත් වෙනකොට පිංගුතුනි සමහර වෙලාවට තව කෙනෙක්ගේ අතින් අඩුවක් පාඩුවක් වෙන්න පුළුවන් ඔබට. ඔබගේ අතින් දෝෂයක් නැගෙනව වෙන්න පුළුවන්. ඒත් පිංගුතුනි ඒක පොයින්ට් එකක් කරගන්න එපා. අතහැරලා දානවා කියලා මේ වැඩේ. කවදාවත් එහෙම කරන්න එපා. පිංගුතුනි හිතන්නකෝ දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන් එයාගේ අතින් අම්මා මැරෙනවා. දැන් ආනන්තරී පාප කර්මයක් වෙලා තියෙන පිංගුතුනි. දැන් කොහෙට යන්න නියමිතයිද? දැන් අවිති මහ නරකාදිරිය යන්න නියමිතයි. එහෙම වෙලා තිබුණා. මොනවා කරන්න එපාද? නිවන් දැකීම මේ මේක වෙනුවෙන් කරන අරගලේ නවත්තන්න එපා. එහෙනම් ඉතින් එතන මෙහා තියෙන ඒව ගැන කවර කතාද? ඔබගේ අතින් පිංගුතුනි අම්මා තාත්තා මැරුණත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණත් ඒක නිසාවත් පිංගුතුනි මේ ෆයිට් එක නවත්තන්න එපා. මේ අරගලේ නවත්තන්න එපා. අරගලේ නැවැත්තුවේ නැත්තම් පිංගුතුනි ඔබට ඒකෙන් පස්සේ හරි පසේ බුදු හරි වෙන්න පුළුවන් මේ කවදා හරි දවසක. මේ කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් පිංගුතුනි එතනින් මෙහාට වෙන කිසිම ඉන්සිඩන්ට් එකක් නිසා වෙන කිසිම මොකක් හරි සිද්ධියක් නිසා ඔබගේ මේ මග වහගන්න වැඩ කරගන්න එපා කිසිම කෙනෙක්. මොනවා මොන අපහසුතාවය ආවත් ඕන් ඔක හොඳට ඔලුවට ගන්න. මොකද සාමාන්‍ය දේ තමයි පිංගතුනි ඔබ මේ කටයුත්ත කරන්න පටන් ගත්ත වෙලාව ඉඳලා සසර පුරා නිවන වහගන්න ඔබ කරපු සියලුම සසර ගනුදෙනු ඔක්කොම සක්‍රිය වෙනවා. හැමෝම මතක තියාගන්න ඕනේ. ඔක්කොම සක්‍රිය වෙනවා. එකපාර ඔක්කොම ඇක්ටිවේට් වෙනවා. ඒ ඇක්ටිවේට් වුණාට පස්සේ පිංගුතුනි වෙන්නේ ඔබ දන්නවනේ කර්ම බීජ පුපුරලා ඉන්න ක්‍රමවේද? ඒවා සක්‍රිය වෙන්න ගත්ත ගමන් පිංගුතුනි සමානතරෙත් එක ඔබට එන්නේ නැති જાතියේ බාධකයක් නැහැ පිංගුතුනි එක එක જાතිය වෙනවා. මේකයි උනේ පිංගුතුනි. මේ මුළු සසර පුරාම අපිට ওই જાතිය බාධා ආවා. අපි යම් ප්‍රමාණයක් බාධා විඳගෙන විඳගෙන ඉස්සරහට ආවා. නමුත් එක තැනක් ආවා. එතෙන්දී අපි තීරණය කළා මොකද්ද? මේද බාධාව නම් අපිට බිඳින්න බෑ කියලා. මේ බාධකේ නම් බිඳින්න බෑ කොහොමටත්. මේ බාධකේ බාධකයක් කරගත්තේ එදා නිවනට. ඒ නිසා එදා ඒක එතනින් නැවතුණා. ඊට පස්සේ ඔබ ආයිසරයන් මේ සසරේ හිටියා බින්දු කල්ප කෝටි ගාණක් හිටියා. බුදුරු පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාල ඕනතරම් තියෙනවා. බුද්ධ ශුන්‍ය කල්ප තියෙනවා. අනන්ත අප්‍රමාණ කාලයක් පෙන්තුරු. හිතාගන්නවත් බැරි කාලයක් සසරේ ආයි හිටියා. ඉඳලා 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 ආයසරය බුද්ධ ශාසනයක් හම්බුණා. ඒ හම්බ වෙච්ච වෙලාවේ පින්වතුනි ආයිසරයක් ආයිත් පටන් ගත්තා වැඩේ කරන්න. පටන් ගන්නකොට මොකද උනේ? අනන්ත සසරක් පුරා පින්වතුනි කරගත්ත සියලුම නිවන වැහෙන්න තියෙන සියලු සසර ගනුදෙනු ඇක්ටිවේට් වෙනවා. ආයෙ එන්න ගන්නවා බාධා ටික. ෆයිට් කරගෙන යගෙන යනවා 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 ගිහිල්ලා පින්වතුනි කලින් පාර හත් වතාවක් ෆයිට් කරලා නැවතුණා. මේ පාර 8 වෙනි එක ගාව ෆයිට් කරලා නැවතුණා. මේ පාර 8 වෙනි එකත් ෆයිට් කරලා දින්නා 8 වෙනි බාධකෙත්. 9 වෙනි එක මොකද උනේ? 9 වෙනි එක හිටියා රහත්. එතරින් ගවන්න නැත්තුව. එදා හිතාගත්තා මේක නම් කවදාකවත් කරන්න බෑ මේකත් එක කියලා. එදා නැවතුණා. ඊට පස්සේ ආයි මොකද උනේ? ආයියේ බුදු සාසනය අවසන් වුණා. ආයිසරයක් ගියා මින්තුතුනි. සතර අපායට ගියා මිනිස්සේ වුණා දිව්‍ය ලෝකවල හිටියේ. එහි මේ සැරිසරසර අනන්ත අප්‍රමාණ කල්ප ගානක් හිටියා. ඉඳලා ආයිසරයක් බුදු සාසනයක් හම්බුණා. එදත් පින්තුතුනි යම් ප්‍රමාණයක් බාධක බඳගෙන ගිහිල්ලා ආයි නැවතුණා. දැන් ඔහොම ගිහිල්ලා 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 ආපු ගමනේ දැන් ඔබ ආයිත් බුදු සාසනයට ඇහිලා තිනවා. ආයිත් ගෞතම නම් සම්මා සම්බුදු පියන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මගඵල පූර්ණේ කරගන්න වැඩපිළිවෙලට ආයිත් එන්ට වෙලා තියෙනවා. ආයිත් ඇතුල් වෙලා තියෙනවා. දැන් ආයි මොනවද ඇහිලා තියෙන්නේ? ආයිත් බාධ ටික ඇහිලා තියෙනවා. සමහරට පිංගුතුනි මීට අත්බැව් ගන්න මේ කලින් අත්බැවවල ওই බින්දපු බාධක ආයි ඇහිලා මුල ඉඳලා. මම පුදුම විපාකයක් මේක දර ඔලිම්පික් තරගයක් වගේ මේක. නේද අර බාධක ඔස්සේ දුවන තරගයක් තියෙනවා නේද අර උඩ පැන පැන යන්නේ. එහෙම එකක් තියෙනව නේද? කඩළු පැනින් මොකද්ද ඒ කියන්නේ? ඈ? කඩළු පැනින්ද? ආ. බාධක දිවෙන් මොකක් හරි පැන පැන දුවන්නේ අර මේ කෑලි ටිකක් දාලා. කඩළු පැන පැන දුවන එකක් අන්නේ මොකද්ද ඒක? දැන් ඒක දැන් දුවනවනේ. දැන් ওই මිනිස්සයා පින්තුරි කොච්චර පුහුණු වෙලා පුහුණු වෙලා පුහුණු වෙලා ඔය අන්තිම තරගට එන්නේ දුවන්න. නේද? මහා කාලයක් පුහුණු වෙන පින්ද අවුරුදු හැම අවුරුද්දෙම නෑ නේද ඔලිම්පික්? මහා කාලයක සැරයක් ඔය අවුරුදු 6කට සැරයක්ද කොහෙද තියෙන්නේ? ඒ මුළු කාලෙම පිඟුතුනි මේ මනුස්සය පුහුණු කරනවා. පුහුණු කරලා 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 ඔන්න ෆයිනල් එකට ආවා. දැන් ඒකේ තියෙන මොනවද? අර බාධක ටික තියලා තිනවා. දැන් ඔන්න පටන් ගන්න. පළවෙනි එක පැන්නා, දෙකත් පැන්නා, තුනත් පැන්නා, හතර පැන්නා, පස්වෙනි එක ෆයින් බැලුණා. පෙරලගෙන ගන්නවා. ඉවර. දැන් ආයි කොහින්ද ෆයින් උනන? කොයි ආයි මුලට දුවලාද? ආයි බෑ කෙලිම ගෙදර දැන්. දැන් ගෙලිම ටිකට් එක ගෙදර ශ්‍රී ලංකාවට ආවා. දැන් ඉතින් ආයෙ අවුරුදු 6ක් ආයෙ පුහුණු වෙලා පැනලා ගෙවල් වලින් වැලවල් වැලවල් උඩින් පැනලා නියරවල් උඩින් පැනලා කම්බියටල් උඩින් පැනලා 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 ආයෙ අවුරුදු 6ක් තිස්සේ පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා ආයෙ යනවා පයින්. පැනින්න ගිහිල්ලා අර එදා පැනන පළවෙනි කඩුල්ල ආයිත් පයින් හම් වෙලා. ඒ කියන්නේ දෙමාපියන්ගෙන් කැමැත්ත ගැනීම නැතිින් පළවෙනි කඩුල්ල ආයි පළවෙනි ආයිත් ඒකටම හැල දැන් කලින් එකෙත් ඒක පැන්නා. දැන් මේකේ ආයි ඇහිල්ල ඒකට. සමහර වෙන් ඉතින් එතනම පරදිනවා. සමහර වෙන් ඉතින් හැමදාම පළවෙනි කඩුල්ලම පැන පැන ඉන්නද ඒක පළවෙනි එක පයින් යනවා එතන වැටෙනවා. ආයිත් ගෙදර යනවා. ආයි එනවා දුවන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට පළවෙනි කඩුල්ල පයින් යනවා ඒක පැන ගන්න බැ එතන වැටෙනවා. ආයි ගෙදර යනවා. ඉතින් තුන් පාරක් ගෙදර ගියාට පස්සේ අවුරුදු 6යි 12යි 18 එකගේ වයස ඉවරයි මැරිලා යනවා ඉවරයි. නේද මේ පළවෙනි කඩුල්ල දැන් ওই පයින් කඩුලු පිංගුතුනේ ඔබ සමහරේම දැන් 3 4 විතර කඩුලු ওই පයින්නේ යම් ප්‍රමාණයක් කඩුලු ටිකක් තියෙන අපේ රෝ ටික පැන්නාම ඉවරයි ඕක දැන් බලන්න ඔබ කොහෙද ඉන්නේ කියලා ආයිත් මුලට යනවා පිංගුතුනේ මුලට ගිහිල් ඉවර වෙලා ආයිත් දෙමාපියෝ දෙන්නෙක් ඉන්නවා දැන් මේ දෙමාපියන් මොකෝ කියනෝ නෙමෙයි ඈ හරිද ආයි නෝනෙක් ඉන්නවා ආයි මහත්තයෙක් ඉන්නවා ආයි දරුවෙක් ඉන්නවා ආයි ගෝ දෙමාපියෝ දෙන්නේ කියලා දැන් මොකද කරන්නේ දැන් අර කකුසඳ බුදුහාමුදුරන්ගේ සාසනෙත් ඕක පැනගන්න බැරුව හිටියේ මොකද ඒකෙත් දෙමාපියෝ දෙන්නේ හිටියේ උන් දෙන්නා දැන් දාම ඉන්නේ නවත් හිටියා ඒකෙත් දෙමාපියෝ දෙන්නේ හිටියන්නේ මහා අරගලයක් කරලා 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 ඒක පැනගත්ත යන්ත ඊළඟ පොඩි එකා හිටියා දෙවෙනි කඩුල්ල ඒක අරගලේ කරන්න ගිහිල්ලා ඉවල මොකද කරගත්තේ කඩුල්ලත් එක්කම පෙළුණා කකුසඳ බුද්ධ ශාසනේ ඉවරයි. ඊට පස්සේ ආයෙ කල්ප කෝටි ගානකට ගෙදර ගිහිල්ලා ගමේ ගිහිල්ලා ආයෙ ප්‍රැක්ටිස් කරනවා. මැල්ල තමයි කොණාගම බුද්ධ ශාසනේ ආවා. ඒකෙත් මෙන්න ආයෙ දෙමාපියෝ දෙන්නෙක් ඉන්නවා දරුවෙක් ඉන්නවා. නැත්නම් ගෑල්ලාමේ හෝ පිරිමිලාමේ ඉන්නවා. දැන් මොකක් හරි ඉන්නවා. ඔය පැනපු කඩුළුමයි ආයි පයින් තියෙන. එක එක අය ඉන්න එක එක දැර කඩුළුම වගේ. එක එක කඩුළුලින් ඉන්න මේක උඩින් පැනහැල්ල කියලා. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පිටු දෙමාපියෝ කී දෙනෙක්ව පරද්දලා තියෙනවද ඔබ කියලා. දරුවෝ කී දෙනෙක්ව පරද්දලා තියෙනවද? දරුවෝ කී දෙනෙක් ගාව පැරදිලා තියෙනවද? පරද්දලා තියෙනවද ඔබ? දැන් ආයිත් ඇවිල්ලා නේද මුලට? ආයිත් මුලට ඇවිල්ලා නේද ඉන්නේ? දැන් මොකද කරන්නේ ඉතින් මේ? මොකද අදහස්? මොකද අදහස්? කොයි කඩුල්ල ගාවද පරදින ලෑස්ති? මොකද ඔය කඩුල්ල පැන්නොත් ඊළඟ කෙනා වෙනතු. දෙමාපියෝගේ කඩුල්ල පැන්නොත් ඊළඟ කෙනා. ඒ තමයි දරුවන්ගේ කඩුල්ල එනවා. ඒක පැන්නොත් මොකද වෙන්නේ? ඈ? ඒක පැන්නොත් ඊළඟ කෙනා. දරුවන්ගේ කඩුල පැන්නොත් ඊළඟ ප්‍රශ්නේ එනවා. ඒ කඩුල පැන්නොත් ඊළඟ කෙනා. ওই කඩුල ඔක්කොම පැනලා 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 ඉස්සරහට ගියාට පස්සේ අන්තිමට එනවා කඩුල්ල. යාන්තම් ලාවට මමේ මගේ කියන හැඟීම යන්තම් තියෙනවා. අන්තිම කඩුල්ල. ඒකත් පැන්න නම් වැඩ ඉවරයි. කල්පනා කරලා බලන්න පිංගතුනි. ආයිසරයක් මුලට යනවද නැද්ද කියලා. මොකද ඔබ පිංගතුනි එක පාට රීසෙට් වෙනවා ඔබ. රීසෙට් වෙනවා කියන්නේ ආයි මුලටම යනවා පිංගතුනි. මොකද කඩුල්ලක් ගාව ඔබ පෙරදුනොත් එහෙම ආයි එතන ඉඳලා පයින්න බෑ. ආයි මුලට ගිහිල්ලා මුලේ ඉඳලා ආයි පැනගෙන එන්න ඕනේ. ඒ පැනගෙන එන්නත් නිකන් පයින්න බෑ. ගෙදර ගිහිල්ලි වල මොනව කරන්න ඕනද? මැච් එක පෙරදුනා නා. මොනව කරන්නද? ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද එක පාටම අර මේ අර ඔලිම්පික් එකේ ඒ ෆයිනල් එකට දාන්නේ. එහෙ නැති හැමෝ ඉන්නේ හැමෝම ඇවිල්ලා පණින්නේ ඕක. එහෙම බෑ. ෆයිනල් එකට එකපාරට එන්න බෑ. ෆයිනල් එකට එන්න ඕන නම් ඊට කලින් සෙමි ෆයිනල් තියෙනවා. ඒ සෙමි ෆයිනල් එක දිනන්න ඕනේ. නේද? ඒකටත් මිනිතුරි මා විශාල පිරිසක් තරඟ කරනවා. ඊට කලින් තවත් තරඟයක් තියෙන. ඒකත් දිනනවා. තවත් තරඟ තියෙන. ඒවත් දිනනවා. ඒ ඔක්කොම දිනලා 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 අන්තිමටම තමයි ෆයිනල් එක එන්නේ. ෆයිනල් එකට බින්දුදී බොහොම සීමිත පිරිසක් විතරයි තෝරගන්නේ. ඒතර මේ ඉන්නේ කවුද? මොකද කියන්නේ? මේ මෙතන මේ වාල්ලා ඉන්න ඔක්කොම කවුද? ගෞතම බුද්ධ ශාසනේ නිවන් දැකීම නැමැති තරඟේ කඩළු පැනීමේ ඉසව්වේ ඉසව්වට ඉසව්වේ ෆයිනල් එකට තේරිපත් වෙලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව තමයි මේ ඉන්න ඔක්කොම. සමහරු කඩුල්ල ගාවට ඇහිලා කඩුල්ල දිහා බලාගෙන නිදි. කපොඩ්ඩක් කියන්න බෑ. මේ ෆයිනල් එකට ඇවිල්ලා ඉන්නේ වටේ පිරිස ඔල්ලොරසන් දෙනවා. අපිට බැරි වුණා උඹලා පැනහල්ලා කියලා. කවුද ඒ බැරි වෙලා ඔල්වර්සන් දෙන පිරිස? මතකදර මේක ඇතුළේ හිටියා මයිනෙක් කාලය. මතකද හිටියා? ඈ ඒ මයින මොකක්ද කියන්නේ? ඒගොල්ල තමයි චියර් කරන කට්ටිය. ඒ වටේ ඉන්නවා පැවිලියන් වල එහෙම ඉන්නවා. ඒ වටේලා ඒගොල්ල කියන මොකද්ද? අපිට බැරි දුනා අපිට බැරි. ඒක තමයි කෑ ගහා කියන අපිට බැරි වුණා අපිට බැරි වුණා අපිට බැරි වුණා කියලා තමයි කෑ ගහන්නේ. ඔබ එනකොට අර අතන තියෙනවා වලම් මුට්ටි ටිකක් තියලා කෑම පුරවලා එයා වටේ ඉන්නවා පිරිස කහ කහ. ඒගොල්ලෝ කියන මොකද්ද? අපිට බැරි වුණා අපිට බැරි වුණා. ඒගොල්ලෝ විසිල්ලයක් එහෙම ගහනවා. ඇයි? මේ ඉන්නේ ෆයිනල් එකට තේරිච්ච පිරිස. මේ අන්තිම තරඟට තේරිලා ඉන්නේ. මොකක්ද අන්තිම තරඟේ? ගෞතම බුද්ධ ශාසනේ නිවන නැමැති තරඟේ අන්තිම වටේ ෆයිනල් එකට තේරිලා ඉන්නේ. දැන් මේ ඉන්නේ හැමෝම කඩුල්ල ගාව හිටගෙන. දැන් තියෙන ඔය ටික පැනගෙන පැනගෙන යන්න. වටේ ඉන්නෝ පැරිදිච්ච අය ඕන තරම්. ඒගොල්ලන්ට තියෙන වටේ ඉඳලා ගෙදරින් ඉඳලා ටීවී එකෙන් බලලා අන්න දින්න අන්න අරය පැරදුනා. අන්න අරයට කඩුල්ල ගාව නින්ද ගියා. අන්න එයාට අමතකුණා දුවන්න. අන්න ඊට පස්සේ අනිත් අය දිව්වා එයා මැරුණා. එහෙම තමයි කියන්නේ. ආන් අරයා කඩුල්ල ගාව ඉන්නවා. අන්න එයා දෙවෙනි කඩුල්ල ගාවට ගියා. එතන නිින්ද ගියා. ඊට පස්සේ අනිත් අය පෙරලගෙන ගියා. ඉතින් ෆයිනල් එකට තේරිසි නැති ඇතර ඉන්න ගෙවල් වල ඉඳලා ඒවා බලාගෙන ඒවට ඔට්ටු තියති ඉන්න තියෙන්නේ. අපිට මතකයි පිඟුතුනි එහෙම කිව්වා. මේ පැවිදි වෙන්න එහෙම ආවම අපිට මතකයි මේ යම් යම් පිරිස් පින්වන්ත පිරිස ඇවිල්ලා අපිට එහෙම තරජන කළා. හරිද? ඕය කරන්න ගත්තට සතියක් කරයි කියලා කිව්වා. දුවලා පෙන්නන්නකෝ කියලා කිව්වා. අපි ගියා දුවලා පෙන්නන්න. දුවලා පෙන්නන්න. දැක්කනේ? ඒ කවුද ඉන්නේ? ප්‍රේක්ෂක ජනතාව. ඒගොල්ලෝ ෆයිනල් එන්න බෑ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ ෆයිනල් එන්න නම් ලොකු වටයක් තියෙනවා. ඒගොල්ලෝ මුලින්ම මේ ප්‍රේක්ෂකාගාරයෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා ඒගොල්ලන්ට හිතෙන්න ඕනි මේ දිනන එක හරි වටින දෙයක් නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ උදෙසා පුහුණු වෙමින් වෙන්න ඕනි. ඊට පස්සේ ගොඩාක් තරඟ තියනවා කරන්න. ඊට පස්සේ තමයි ෆයිනල් එකට එන්න පුළුවන්. ඔබ හැමෝම ඕන නැතෙන් ඇහිලා ඉන්නේ. කල්පනා කරලා බලන්න මේක දුන්නේ මේ ඔබ ඉන්න අවස්ථාව මොකක්ද කියලා. ඒ අවස්ථාව මොකක්ද කියලා පිංගුතු ඔබට හොඳට වැටහෙන්න ඕනේ. මොකද මේ අවස්ථාවේ පිංගුතුලේ කඩුල්ල පැන ගන්න බැරි වුණොත් එහෙම ඕක පෙල්ලිලා වැටුනොත් ආයිසරයන් මුලින් ඉඳන් පැන පැන ඉන්නයි තියෙන්නේ. කොච්චර කියලා පයින්නද පිංගුතු? දැන් බලන්න එක එක්කිනා එක එක්කිනා එක එක තැන්වල ඇත්තේ. නේද? එක එක්කිනා එක එක තැන්වල ඉන්නේ. සමහරු ඉන්නවා වයස නැමැති කඩුල්ල හිර වෙලා ඉන්නවා. සමහර ඉන්නවා දෙමාපියෙක නැමැති කඩුල්ල. සමහර අය දරුවෝ. සමහර අය කවුද? නෝන මහත්තයා. සමහර අය ඥාතීන්. සමහර අය ණයතුරුස්, ණය ගනුදෙනු. සමහර අය මොනවාරි වෙන මොනවාරි ගනුදෙනු. ඒ ඔක්කොම කඩුළු පැනපු සමහර අය ඉන්නවා. අනගාരിക අනගාരിക පැවිදි වැසට ඇවිල්ලා ඒ අර කඩුළු ඔක්කොම පැනලා ඉන්නේ. සෑහෙන ඉස්සරහට ඇවිල්ලා. ඒ ඇයටත් කඩුළු තියෙනවා. මොනවද? රාගය, ද්වේෂය, මෝහය. මහ බරපතල කඩුළුව. දැන් ඒව ගාව ඒ අය හිර වෙලා ඉන්නවා. බලන්න එක එක්කිනා එක එක්කිනා එක එක තැන්වල ඉන්නේ. ඔය කොහේ හිටියත් අරගල කරන එක නවත්තන්න එපා. මොකද ඔබ රාග, ද්වේෂ, මෝහ ෂේ කරන තැන විතරනම් දැන් ඉන්නේ. ඔබ ඔතන පෙරදුනොත් පිඟුතුනේ ආයිසරයන් මුලටම ගිහිල්ලා දෙමාපියෝ දෙන්නව කමිති කර ගන්නවා කියන එකට ආයි එනවා. මේකයි කියන්නේ. ඒක කියන්නේ පිළිතුර ඔබ හැම කෙනාම මේ ඉන්නේ බොහොම තීරණාත්මක අවධියක. ඒකෙන් මේ කියන්නේ නැහැ හෝගාලි වෙලා පිස්සුවෙන් වගේ නිවන් කුලප්පු හදාගන්න නෙමෙයි මේ කියන්නේ. එහෙම කරන්න බෑ මේ කොහොම. මේ මතක් කරන්න පිළිතුරුනි මේ ගමන ආයි රිවර්ස් වෙන්න පුළුවන්. බිඳුවට යන්න පුළුවන්. ඒ රිස්ක් එක තියෙනවා හැමෝටම. බිඳුවට යන්න පුළුවන්. බිඳුවට යන්නේ මොකුත් නිසා නෙමෙයි. ඔබ කොයිතන හිටියද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ අරගල කරන එක නැවැත්තුවොත් ආන් ඒ නිසා බින්දුවට යන. ඉන්න තැන අදාල නැහැ වෙනතු. ඕන තැනක ඉන්න. ඔයගේ තරඟේ ඕන තැනක ඉන්න. අරගල කරන එක නැවැත්තුවොත් ඔබ වැටෙනවා අනිවාර්යෙන් බින්දුවට. මොකද ඔබ මැරුණට කමක් නැහැ වෙනතු. ගුරුහාමුදුරුවෝ නිතර කියනවා නේද? බුදු අප්පච්චිව සිහිපත් කරගෙන මැරෙන්න කියලා මැරුණා. කියනවා නේ උන්වහන්සේ. මොකක්ද ඒකනුත් ඒ කියන්නේ? මැරෙන වෙලාවෙත් අරගලේ රැඳිලා ඉන්න කියලා. එතකොට පිටිපස්සනම යන්නේ නැහැ. ඒ තැන ඉඳලා ය아가න්න පුළුවන් ඉස්සරහට. පිටිපස්සනම යන්න තියෙන හේතු තියෙනවා. ඒ තමයි මොනවා හරි මේ පොඩි පොඩි දේවල් නිසා ඔබ මේ වැඩේ අතහැලා දැම්මොත්. අන්න එදාට පිංගුතුනි ඔබ බින්දුවටම යනවායි. මේ වැඩේ අතහැලා දැම්මොත්. ඒ අතහැලා දාන එක ඔබගේ අතින් ඔබට සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒ තමයි මේ ඔබගේ වටේ ඉන්න පිරිස. ඒ නිසා තමයි කී වටේ ඉන්න පිරිස කෙරෙහි අනන්ත අප්‍රමාණ ප්‍රසාදයක් ඔබ ගාව තියෙන්න ඕන කියලා. මහා පුදුම ප්‍රසාද හිතක් තියෙන්න ඕනි. මහා විශාල උතුම් පිරිසක් මැදනේ මං ඉන්නේ කියන එක. ඕක නැති වුණොත් ඔබ පිංගුතුනි කලකිරුණොත් එහෙම මේ පිරිසක් ගැන කවත් කාත් එක්ක හරි ඔබ එදාට මේ වැඩේ නවත්තනවා මුලට යනවායි. ආන් එක වෙන්න දෙන්න එපා. පැහැදිලිද හැමෝටම? හරි. දැන් ඔබට මතකද අපි කලින් සතියක කතා කළා මේ දහම ඇප්ලයි කරගන්න පුළුවන් ක්‍රමවේද ගැන. අපි ටිකක් ලේසි කරලා ඒ ගැන කතා කළා. මට මතකද දන්නේ නැහැ. බොහොම කියලා කියන්නේ ටිකක් ලේසි. ඕන කෙනෙකුට තේරුම් ගන්න ලේසි. බොහොම සරලව තේරුම් ගන්න ලේසි. මැල්ලුම් ටික හදලා ඉවර වෙනකොට දහම් මනසිකාරය කරලා ඉවර කරගන්නේ කොහොමද? ගෙදර එළවලු ටික සුද්ධ කරලා ඉවර වෙද්දි ඒ තුලින් කොහොමද නිවනට ඇතුල් වෙන්නේ? මොන හරි ඔය කරන කටයුත්තක් කරලා ඉවර වෙද්දි කොහොමද ඒක තුලින් නිවනට ඇතුල් වෙන්නේ? බොහොම සරලව. මතකද ඔබ අපි කතා කළා පිටුනි? ගොඩාක් ගැඹුරු පීනන්න ගියොත් සමහර වෙලාවට පීන ගන්න බැරි වෙන්න පුළුවන්. පුළුවන් තරම්ම ගැඹුරකට පීනන්න යන්න නැතුව අඩුම ප්‍රමාණයකින් වතුර ඉඳගෙන මේක පුහුණු කරන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට තමයි අපිට වැඩි වෙලාවක් මේ වැඩේ කටයුත්ත කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට මතක ඇති වින්තුනේ අපි කතා කළා ශරීරයක් නැති මිනිසෙක් ඔබ ගාවට ආවොත් කොහොමද ඒ කෙනාට නිවන කියලා දෙන්නේ කියලා. මතකද ඔබට? තේරුණාද? ඒ කියලා දෙන්න අපි ගත්තා උදාහරණ, බොහොම සරල උදාහරණ. ඒ වගේම තමයි පිඟතුනි ඔබට මතක ඇති කතා කළා ඔය කියන අනිච්ච දුක්ඛ අනාත්ත කියන කාරණා තුන හොඳට වැටහෙන්න, අනිච්චතාවය කියන එක හොඳට තේරෙන්න මේ ලෝකය කියන එක බෙදා දක්වන්න පුළුවන් එක එක ආකාරවලට. තේනවද? ලෝකය කියන එක එක ආකාරවලට බෙදා දක්වන්න පුළුවන්, විභජනය කරන්න පුළුවන්. ඒ බෙදා දක්වන ආකාර ගොඩාක් තියෙනවා. වැටුණාද? බෙදා දක්වන ආකාර ගොඩක් තියෙනවා මේකට. ඕන් ඔය තැන්වල තමයි ඔබට පොඩි පොඩි දේවල් පැටලෙන්න පුළුවන්. බෙදා දක්වන ආකාර. නමුත් බෙදා දක්වන ආකාර ගොඩක් තිබුණට ඒ බෙදා දක්වීම තුලින් බලාපොරොත්තු වෙන්නේ එකම දෙයක් තේරුම් ගැනීමයි. ඒ තේරුම් ගන්න දේ වෙනස් වෙන්නේ නැහැ පිටත. බෙදා දක්වන විදිහ අනුව තේරුම් ගන්න දේ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ දැන් මතකද ඔබට? දැන් මේ ආරාමයේ ගත්තොත් එහෙම මම ඔබගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. අපි එදා බොහොම කෙටියෙන් කතා කරපු කොටසක් නිසා මේ ආරාමය කියලා ගත්තොත් මේ ආරාමය කියන එක පිඟුතුනේ ආකාර කීයකට බෙදා දක්වන්න පුළුවන්ද? දැන් ආරාමය කියන එක විග්‍රහ කරන්න කිව්වොත් ඔබට ඔබ ඔක එක එක විදිහට විග්‍රහ කරයි. ආරාමය කියලා කියන්නේ මෙන්න මේ ටික කියලා කියන්න බැරිද ඔබට? මොන ටිකද? ආරාමය කියලා කියන්නේ අනගාරික ස්වාමින්වහන්සේලා, උපාසක උපාසිකා, සීල ශ්‍රාවක ශ්‍රාවිකා ආදි වශයෙන් ඒ එහෙම අන්නේ කට්ටිය තමයි ආරාමය කියලා කියන්නේ. දැන් ওই බෙදා දැක්වේ කොහොමද? කොහොමද බෙදා දැක්වේ? එතන ජීවත් වෙන පුද්ගල වශයෙන් අරගෙන බෙදා දැක්වීමක් කළා. මෙන්න මේ පස් ගොල්ලෝ ඔක්කොම තමයි අපි ආරාමය කියලා කියන්නේ. ඒතර එතන මොකද නැත්තේ? ඈ ආරාමය. අන්න හරි. ආරාමය කියන එක දැන් ඒකේ මොකද්ද ඔබ ඔප්පු කරගත්තේ අන්තිමට? ආරාමයක් කියලා එකක් නැහැ කියලා තමයි ඔප්පු කරගත්තේ. ගැන ආරාමයක් කියලා වෙන් කරලා ගන්න පුළුවන් එක නැති බව තමයි ඔප්පු වෙන්න ඕනේ. ඒ වගේම තව එකක් ඔප්පු වෙන්න ඕනේ. ආරාමය කියලා වෙන් කරලා ගන්න එකක් නැති වුණාට ආරාමයක් කියලා එකක් හැංගෙනවා. ඒක හැංගීමක් බව වැටහෙන්නත් ඕනේ. තව එකක් තියෙනවා. ආරාමයක් කියලා වෙන් කරලා ගන්න එකක් නැහැ. මේ ටිකේ එකතුවක් තමයි තියෙන්නේ. ඔන්න ඔය තුන නේද තේරුම් ගන්න ඕනේ අන්තිමට. මේ බොහොම හිමින් කියන්නේ. දැන් ඔන්න ඔය තුන තේරුම් ගැනීම උදෙසා ආරාමයේ කියන එක බෙදා දක්වනවා. කොයි විදිහටද බෙදා දැක්වේ? පුද්ගල වශයෙන් උයි බෙදා දැක්වේ. දැන් පින්වතුනි ඔන්න ඔය ඇවිල්ලා එක මොඩල් එකක්. මොඩල් එකක් කිව්වේ මේ නිවන කියන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන් එක ආකාරයක් ඔය. හැබැයි අනිච්ච දුක්ඛ අනාත්ත එහෙමමයි. උදාහරණ ගත්තේ ආරාමේ. බෙදා දැක්වේ එක ක්‍රමයකට. පුද්ගල වශයෙන් තමයි බෙදා දැක්වේ. දැන් බලන්න ඔය ඕකට කියනවා මොඩල් එකක් කියලා. දැන් අපිට පුළුවන් ආරාමය කියන එක තව විදිහකට බෙදා දක්වන්න. ආරාමය කියන එක තව විදිහකට බෙදා දක්වන්න. හා මේ ඉන්න මිනිස්සු තියෙන ගොඩනැගිලි ඉඩම් කඩම්. තවම හරක බාන. හරක් බාන නෙමෙයි. බානේ මුදවනවා මෙහෙදි. හරිද? ගොඩනැගිලි අරක බාන කියලාම නෙන්නේ. එහෙම ඉන්නවද බාන? ගොඩනැගිලි ඈ ඉඩම් කඩන් ඉන්න මිනිස්සු. දැන් ආරාමේ බෙදා දැක්ුවේ මොන විදිහටද ඔය? ඔය වෙන මොඩල් එකකට බෙදා දැක්ුවා. ඔය පිළිගොතුනේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා ඔය බෙදා දැක්ුවා. දැන් ඒකෙන් මොකද තේරුම් ගන්න තියෙන්නේ? ආයි කියන්නේ මොකක් තේරුම් ගන්නද? ආරාමයක් කියලා එකක් නැහනේ. එන මොනවද තියෙන්නේ? ගොඩනැගිලි, මිනිස්සුයි, ඉඩම් කඩනුයි. ඔය ඔක්කොටම කියන නමක් තමයි ආරාමයක් කියලා කියන්නේ. මිසක් ඔය කියන જાති තුනෙන්, ඔය කියන ගොඩෙන් ආරාමය කියලා එකක් වෙන් කරන්න බෑ. අනත්තයි. නමුත් ඔය කියන ගොඩ ඔහොම නෙමෙයි හැංගෙන්නේ. ආරාමයක් කියලා එකක් තියෙනවා කියලා හැඟෙනවා. අන්න දුක්ක. ඒ කියන්නේ ඒක වැරදි හැඟීමක්. ඒ කියන්නේ ඒක වැරදි හැඟීමක් බව තේරුණා. එහෙම එකක් හැඟෙන්න බෑ. නමුත් එහෙම එකක් දැන් හැඟෙනවා. අන්න මේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා තේරුම් ගත්තා. අන්නේ අවුලට තමයි දුක්ක කියලා කියන්නේ. චතුරාර්ය සත්‍යයේ දුක්ක කියලා කියන්නේ ඔන්න ඔය අවුලට, විකෘතියට. ඒ නිසා තමයි ඒක නිරෝධ කරන්නේ. අනත්ත නිරෝධ කරන්නේ නැහැ, අනිච්ච නිරෝධ කරන්නේත් නැහැ. දුක්ඛ තමයි නිරෝධ කරන්නේ. තේරෙනවද? අයන්නයි අඹ බයන්නයි අඹ. අන්නේ බොහොම හිමින් කියන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති. නමුත් පින්තුනි ඔබට තේරුණාද තව කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ කියන එක. ඒ නිසා තමයි මේ බොහොම හිමින් කියන්නේ. මොකද තේරුණා නම් තාම ඉන්න බෑනේ. එතකොට ඔන්න ඔහොම අපි බෙදුවා. ඊට පස්සේ තව එකක් ඕකෙන් තේරුම් ගත්තා. මෙතන ඇත්තම තියෙන්නේ මොකද්ද කියලා. මොනවද තියෙන්නේ? ගොඩනැගිලි තියෙනවා, ඉඩකඩම් තියෙනවා, මිනිස්සු ඉන්නවා. ඔය තුන තමයි මෙතන, ඒ ඔය තුනේ එකතුවක් තමයි මේ තියෙන්නේ. අන්න විද්‍යාමාන වීමක් ලෝකේ. අන්න මොකද්ද ඒ? අනිච්චද අනාත්මද දුක්ඛද? අනිච්ච. අන්න ආරාමය කියන උදාහරණය අරගෙන ඒක වෙන මොඩල් එකකට බිඳලා ඒක තුලින් තේරුම් ගත්තා අනිච්ච, දුක්ඛ, අනාත්ම, නිවන ඔක්කොම ටික තේරුම් ගත්තා. ඔතන තියෙනවා පටිච්ච සමුප්පාදය. ඔතන තියෙනවා චතුරාර්ය සත්‍යය. ඔතන තියෙනවා ත්‍රිලක්ෂණය. ඔතන තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔක්කොම ඔකේ තියෙනවා. වැටහෙනවද? ආ. තව එක උදාහරණයක් ගමු. ආරාමය කියන එක වෙන විදිහකට බෙදා දක්වන්න. මොකද කියන්නේ? වෙන මොඩල් එකකට බෙදන්න බලන්න. ආරාමය කියන එක වෙන මොඩල් එකකට බෙදන්න. ඇයි බුදුමඟ අපිට පුළුවන් ආරාමය බෙදන්න? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. බැරිද බෙදන්න? පුළුවන්. මේ ආරාමය කියන එකේ හැමතැනම සැරිසරුවොත් ඔබට ඕනේ නම් රූප හොයාගන්න පුළුවන්. ඔබට ඕනේ නම් වේදනා උපදිනව හොයාගන්න පුළුවන්. සංඥා සංකාර විඥාන උපදින හොයාගන්න පුළුවන්. ඇයි? මේක බිඟදුනේ ගතකුයි හිතකුයි එකට එකතු වෙච්චව මේක ඇතුලේ තියෙනවනේ. ආන් ඒවැ ඔය නාම ධර්ම තියෙනවා. ඒ වගේම තමයි රූප තියෙනවා. එහෙමත් බෙදන්න බැරිද ආරාමේ? පුළුවන්. එහෙම බෙදලා දැක්කුවට පස්සේ ඒකිනුත් වැටෙන්නේ මොකද්ද? මෙතන රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි හැර වෙන් කරලා ගන්න පුළුවන් ආරාමයක් කියලා නෑ, අනත්තයි. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන සමූහයක් නෙමෙයි මේ තියෙන්නේ, මෙතන ආරාමය කියලා එකක් තියෙනවා කියලා හැඟෙනවා. විකෘතියක් හැඟෙනවා. අන්න ප්‍රශ්නේ තේරුම් ගත්තා. ප්‍රශ්නේ කියලා කියන්නේ දුක්ඛ. ඇත්තට මොනවද තියෙන්නේ එතකොට? රූප වේදනා සංඥා සංකාර විඥාන. That's all. දැන් පේනවද ඔබට? ඔන්න ඔවට තමයි අපි කියතුනි බෙදා දැක්වීම කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පින්තුනේ විභජනය කියලා ඔක දේශනා කරනවා. විභජනය කරනවා. උන්වහන්සේ පින්තුනේ මේ ලෝකේ ඒ ඒ තැන්වල ඒ ඒ මිනිස්සු හම් වෙනකොට ඒ ඒ මිනිස්සුන්ගේ විදිහට අනුව ලෝකය මොකක් හරි උදාහරණයක් අරගෙන සමහරට පෘථුවිය උදාහරණයට ගන්නවා. සමහරට එතන ඉන්න මිනිස්සෙක උදාහරණයට ගන්නවා. සමහරට එයාගේ කය උදාහරණයට ගන්නවා. සමහරලාට මානසික හැඟීම් උදාහරණ, ඉරිදී උදාහරණයට ගන්නවා ආදි වශයෙන්. එක එක මොකක් හරි එකක් උදාහරණ අරගෙන ඒක පින්වතුනි එක එක මොඩල් වලට බෙදනවා උන්වහන්සේ. බෙදලි වරලා අනිච්ච දුක්ඛ නැත් වටහලා දෙනවා. දැන් ඔබට තේරෙනවද? දැන් මේ දැන් සමහරට ඔබට ගිය සතියේ ගුරු ස්වාමීන් වහන්සේ කතා කරාද දන්නේ නැහැ. කයවල් ගැන කතා කරාද? එහෙම කතා කරන්නේ නැද්ද? ඒකජකයි, ද්විජකයි, ත්‍රිජකයි, චතුජකයි එහෙම කතා කරාද? ආ එහෙනම් අද කතා කරයි ඈ. දැන් එහෙම කතා කරනවා පින්වතුනි. ඒ කියන්නේ මේ කියන එක ටිකක් වෙනස් විදිහකට බෙදලා පෙන්නනවා. දැන් ඔය ඔබ කියන එක අපිට පුළුවන් විදිහට තව විදිහකට බෙදලා පෙන්නන්න පුළුවන්. ඔබට ක්‍රමයක් හදාගන්න පුළුවන් ඕන. එහෙම කිය ඔබට ඕන නම් ක්‍රමයක් හදලා ඒ හදපු ක්‍රමයට අනුකූලව ඔබ කතා කරන්න පුළුවන්. කතා කරලා හිතලා බලන්න පුළුවන්. හිතලා බැලුවට පස්සේ සමහරට ඔබ ඔය ඔබයි හිතපු විදිහම සමහරට ත්‍රිපිටකයේ තැනක තියනවා වෙන්න පුළුවන්. ඒ විදිහට බෙදලා. ප්‍රශ්නයක් නෑ ඒක. ඔබට ඕන නම් පුළුවන් පිටුදි මේ මුළු ලෝකෙම නාම රූප කියලා බෙදන්න බැරිද? පුළුවන්. වේ නාමකින් නාමංච රූපංච දෙකකට බෙදලා පෙන්වන්න පුළුවන්. මේ ලෝකේ හැමතැනම ගියත් හම්බ වෙන්නේ නාමයි රූපයි හැර වෙන කිසිවක් නැත. නාමයි රූපයි. දැන් කෙනෙක් කියලා ඇහුවොත් මේ ලෝකේ නාම රූප ඉදිරිය බෙදන්න බෑ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඉදිරිය බෙදන්න ඕන කියලා කිව්වොත් එහෙම. දැන් ඔබට මේ කියපු මෙච්චරලා කියපු ටික තේරුණා නම් ඔබට එහෙම අහන මිනිස්සයාට යමක් පැටලිච්ච බව තේරෙන්න ඕන. ඒ කියන්නේ මෙයා එක තැනකින් මේ කෑල්ල කියවලා මෙතනින් මේ කෑල්ල කියවලා දෙක එකට පැටලිලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ න්‍යාය හරියට ක්ලික් වෙලා නැහැ තාම. ඒ නිසයි මේ දෙක මේ අමුණගෙන ඉන්නේ. කෙනෙක් ඇහලා ඔබට කියන්න පුළුවන්. ඇසකරනාසේ දිවකයේ මනගෙනේ වඩන්න ඕනේ. ඔයා මොකද්ද වඩන්නේ? මං වඩන්නේ නාමංච රූපංච. එහෙම වල්ලා හරියන්නේ මේ. එතකොට ඇසකරනාසේ දිවකයේ මන හවුෙන්නේ නැහැ මේකට. එතකොට ඇහැට දින තණ්හාවෙන් කරන කොහොමද නාම රූප ගැන හිතුවම කොහොමද එන ප්‍රශ්න? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ගැනනේ වඩන්න කියලා මේ සූත්‍රේ තියෙන්නේ. එතකොට මේ සූත්‍රේ මොකද තියෙන්නේ? මේකේ තියෙන්නේ ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සදා වේදනා මේ ටික වඩන්න කියලානේ. ඔයා කොහොමද කියන්නේ මේක වඩන්න ඕන කියලා? මේකයි වඩන්න ඕනේ. හරිද? ඔයා ඔක වැඩුවා කියන්නකෝ. දැන් ඔයා රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන වඩනවා. නමුත් ඔයාට සම්පස්සය හවුෙන්නේ නැහනේ. දැන් ඔයාට කොහොද දැන් සම්පස්සයට බැඳි චන්දරාග නිරෝධ වෙන්නේ නැහනේ. ඔක් කරාම දැන් තේරෙනවද පැටලෙලා තියෙන හැටි? දැන් විගුතුනි ආයෙ නියමෙටම පැටලෙනවා. හොඳ ගානට පටල ගන්න පුළුවන් ලස්සනට. පරලෙදි මේ පැටලුන් ලියලා ඉන්න දෙන්නේ. නැවත් ඔබට ওই ප්‍රශ්නේ ඇහුවොත් එහෙම ඔබ මේ කියන එක තේරෙනවා නම් ඔබ දන්නවා මේ මනුස්සයාට කොතනද ওই පැටලිලා තියෙන්නේ කියලා. මේ මෙතන පැටලිලා තියෙන්නේ. මෙයාට මේ මොඩල් කියන ඒවා තේරිලා නැහැ තාම. ඒ කියන්නේ මේ න්‍යාය කියන එක හරියට තේරිලා නැහැ. ඒ නිසා තමයි මේ එක එක මොඩල් ටිකක් අරගෙන එයා පටලගෙන ඉන්නේ. නැවත් එහෙම වෙන්නේ නෑ බින්දු මේක හරියට වල්ලා ගත්තා නะ. ඔය මොය ඔය කොයි මොඩල් එකත් එකයි. දැන් කෙනෙක් ඉන්නවා බින්දු මේ ලෝකේ නාමං අනිච්චා රූපං අනිච්චා කියලා වඩනවා. නිවන් දකින්න බැරිද? මොකද කියන්නේ? හ්ම්? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ලෝකේ බෙදන්න දන්නේ නැහැ මේ මිනිස්සයා. එයා දන්නේ මොකද්ද? නාම රූප කියලා විතරයි. බැරිද? පුළුවන්. නාම රූප කියලා බෙදන්න බැරි එකක් කියන්න මට. ඕන එකක් බෙදන්න පුළුවන් නේද? කෙනෙක් ඉන්නේ එයා දන්නේ නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එයා දන්නේ මේ ලෝකේ අර ආකාර දෙකට බෙදුවා විතරයි. දැන් මට කියන්නකො පෘථිවිය කියන එක උදාහරණට අරගෙන නාම රූප වශයෙන් වෙන් කළා නිවන කියනවල. කඩින් ප්‍රශ්නෙක. ඈ? සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. ලියන්න බං උත්තරේ. දැන් ඉතින් උත්තරේ ලියන්න. පෘථිවිය කියන එක උදාහරණට අරගෙන මේ පෘථිවිය කියන එක තමයි ගන්නෙ උදාහරණට. පෘථිවිය උදාහරණට අරගෙන බෙදෙන මොඩල් එක නාම රූප. නාම රූප කියන මොඩල් එකට බෙදලා පෘථිවිය කියන උදාහරණේ අරගෙන අනිච්ච දුක්ඛ අනාත්ත පැහැදිලි කරලා දෙන්න කෙනෙකුට. දැන් ඔබට පුළුවන් වෙනෝනේ ওই ප්‍රශ්නට උත්තරේ ලියන්න බොහොම සාර්ථකව. කොහොමද ලියන්න කල්පනා කරලා බලන්න. අපි වුණා එක තව විදිහට ගන්නවා. එක්තරා මිනිසෙක් වෙන්නලා ඒ මිනිසයා උදාහරණට අරගෙන නාම රූප විදිහට බෙදලා අනිච්ච දුක්ඛ අනාත්ත දේශනාවක් කරලා මේ මිනිසයාව නිවන්ට යවන්න. නිවන මතු කරලා පෙන්වන්න. පුළුවන්ද කියන්නේ? දැන් බලන්න ඕන පුළුවන්ද කියලා. කොහොමද කියන්නේ? මිනිසෙක් උදාහරණට අරගෙන නාම රූප කියන මොඩල් එකෙන් කොහොමද නිවන කියන එක කියලා දෙන්නේ? ගන්න බලන්න. මිනිස්යවනි ගත්තේ උදාහරණට. අපි තුන් යාට කියන්නේ සරත් කියලා. දැන් සරත් කියලා කියන්නේ නමින් හඳුනන මිනිස්යා තමයි උදාහරණට අරන් තියෙන්නේ. දැන් බලන්න එතන මොනවද තියෙන්නේ කියලා. මොනවද තියෙන්නේ? නාම තියෙනවා, රූප තියෙනවා. නාමයේද සරත් කියන්නේ, රූපයේද සරත් කියන්නේ? ඈ? ওই දෙකේම සරත් කියන්නේ බෑ. නමුත් එතන හෙව්වොත් එහෙම පොඩ්ඩක් එතන හොයලා බැලුවොත් එහෙම හොයාගන්න පුළුවන් වෙන්නේ නාමයි රූපයි විතරයි. සරත් කියලා කෙනෙක් ඕක මැද්දෙන් හොයාගන්න බෑ. වැටහෙනවද? එහෙනම් පිළිතුර ඔබට වැටහෙන ඕන්න එතන විද්‍යාමාන වෙන්නේ නාමයි රූපයි විතරයි. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් නාම වලට බෙදෙනවා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර ටික නාම වලට යනවා. එතන රූප ටික රූපනේ. ඒව නැතුණත් කවන්නේ නැහැ. ගතයි හිතයි කියලා කනේත් කවන්නේ නැහැ. අන්නේ කොටස් දෙකට ගියාට පස්සේ පිංගතුණි එතන තියෙන්නේ ඇත්තටම නාම රූප. නැත්නම් මොකද්ද? සරත්. කවදාවත් ඔය කියන නාම රූප පින්ඩෙන් සරත් කියලා එකක් වෙන් කරලා ගන්න බෑ. අනත්තයි. අන්නේකින් තේරුණා වැඩේ. එයාට තේරුණා මේ විකෘති හැඟීමක් හැඟෙනවා කියලා මේ ලෝකේ සම්බන්ධව. ඊට පස්සේ කරන් තින්නේ ඔය උදාහරණ ඕන එකට දාගන්න කියන් තින්නේ. ඒක ඔබට කරන්න ඕන වැඩක් නෙමෙයි. ඒක එතනින් හැට එයාගේ වැඩක් ඒ. එයා හෝ කවුරු හරි කියන කෙනාගේ වැඩක් එතනින් හැට එයා උදාහරණ දාගන්න කරන. හැබැයි දැන් මේ කෙනා පිටු උදාහරණ වලට දාන්න ගියාට පස්සේ මෙයා දන්නේ එක මොඩල් එකක්. මොකද්ද? මෙයා දන්නේ නාම රූප කතන්දරේ විතරයි. දැන් මෙයා ගෙදර ගිහිල්ලා ආච්චිර සීයාට නැන්දර මාමට ඥාතීන්ට ඔක්කොටම මේක දානවා. මොකක් කියලා දාන්නේ? නාම රූප කියලා තමයි දාන්නේ. නාම රූප කියලා දාලි වෙලා අනිච්ච දුක්ඛ අනන්ත හරි ලස්සනට වඩනවා. පුළුවන්ද බැරිද එහෙම කරන්න? බලව. තේනද ඔබට? දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම ඔබට පුළුවන්ද කියන්න? තව තැනකට උදාහරණට අපි දානවා. නාම රූප නෙමෙයි. අපි දානවා ඇස කන නාසය දිවකය මන කියලා දානවා. බැරිද දාන්න? නෑ. අපි දානවා ඔන්න ඉන්නවා සරත්තුම ගමුකු සරත් ඉන්නවා. ආන් ඒකද යන්නේ උදාහරණයේ දිහා බලලා විග්‍රහ කරනවා. කොහොමද කියන්නේ? ඔතන තියෙන ඇහි ක්‍රියාවලිය. ඒ කියන්නේ ඇහි ක්‍රියාවලියක් තියෙනවා. කනට අදාළ ක්‍රියාවලියක් තියෙනවා. නාසිර අදාළ ක්‍රියාවලියක් තියෙනවා. දිවට අදාළ ක්‍රියාවලියක් තියෙනවා. මනට අදාළ ක්‍රියාවලියක් තියෙනවා. ඔය ක්‍රියාවලි ටිකේ එකතුවක් නේද සරත් කියන්නේ? ඔවුද නැද්ද? ඔව්. ඔයටි අන්නේ ක්‍රියාවලි ගොඩේ එකතුවක් කියන එක තමයි අනිච්චයි කියලා කියන්නේ. එහෙනම් ඔතන තියෙන ක්‍රියාවලි සමූහයක්. අන්න අනිච්ච. ඒ සමූහයෙන් කොයි විලාකත් වෙන් කරලා ගන්න බෑ සරත් කියලා කියන. ඒ කියන්නේ එහෙම වෙන් කරලා ගන්න පුළුවන් එකක් නෑ. අන්න අනත්තයි. නමුත් විකෘතිය මොකද්ද? ක්‍රියාවලි ටිකක් තමයි තියෙන්නේ. නමුත් ක්‍රියාවලි අස්සෙන් සරත් කියලා එක්කෙනෙක් ගැන හැඟෙනවා. අන්න හැඟෙනවා කියන වචනේ එතනින් එන්නේ. හැඟෙනවා. අන්න දුක්ඛ. දැන් ගත්ත මොඩල් එක මොකද්ද එතකොට? ඇසකනාසයේ දිවකයේ මන කියන මොඩල් එකෙන් අනිච්ච දුක්ඛ නැත අවබෝධ කරගත්තා. දැන් එයා එතනින් එහාට දිගින් දිගටම ඇස අනිච්චයි, කන අනිච්චයි, නාසය අනිච්චයි, දිව අනිච්චයි, මන අනිච්චයි කියලා තමයි එයා මනසිකාර කරන්නේ. දැන් ඔය 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 ක්‍රම දෙකටම අවබෝධ කරගත්ත දෙන්නේ එකකට මුණ ගැහෙනවා. ඒ දෙන්න කතා කරනවා. මොනවද මේ කොහොමද ඔයා ලෝකෙ දිහා බලන්නේ? මම ලෝකෙ දිහා බලන්නේ ඇස කන නාසය දිවකය මන කියන දේවල් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් තමයි මම විග්‍රහ කරගෙන යන්නේ. සාදු සාදු. ඔයා කොහොමද බලන්නේ? මං නාම රූප වශයෙන් තමයි මේ ගැන විග්‍රහ කරගන්න. හරියට නිකම් පිළිදු සාරිපුත්තන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා වගේ. එහෙම නැතුව ගොයිය දෙන්නෙක් මුණ ගැහෙනවා. ඒ දෙන්නත් දැන් කොයි හරි ගීලි වල ඔය මොකක් හරි දැන් දෙකක් අහගෙන ඇහිල්ලා. ඇහිල්ලා කියනවා දැන් මොකක්ද අහන්නේ? ඔයා මොකද්ද වඩන කර්මස්ථාන? මං වඩන්නේ චක්කුන් අනිච්ච, සෝතං අනිච්ච, ගහනං අනිච්ච, ජීවා අනිච්ච. ඒ පාලි වලින් කියන පොඩ බර දාලා කියනද තේරෙන්නේ නැන්නේ. මම දැන් මේ ඇස කන නාසය දිවකය මන කියන අනිච්ච විදිහට තමයි මේ දවස්වල විග්‍රහ යන්නේ. දැන් අනිත් කෙන මොකද්ද කියන්නේ? මම වඩන්නේ නාම රූප අනිච්චයි කියලා. මොකද්ද ඕක කවුද කියන්නේ ඔහොම කළා හරි කියලා? ඔහොමනේ මෙහෙමනේ කරන්න ඕනේ. ඔහොම කරාට පස්සේ මේ කොටස හවු වෙන්නේ නැහැ නේ. ඉතින් මෙහෙම කරා ඔය කොටස හවු වෙන්නේ නැහැ නේද? ඒකට දැන් මොකද වෙන්නේ? කුකුල්ලු දෙන්නෙක් වගේ පොරගාගා. ඉන්නේ පොර කාලේ වල දෙන්න තරහ හැලද පැත්තට යන. අන්න වැඩුව අනිච්ච දුක්ඛ නැත්. ඒකද දෙන්නටම තේරිලා නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඒ දෙ හරියට තේරුම් ගත්තා නම් මේකට ඔය කියන එකක්වත් වැරදි නෑ. මේක හරි හරි අමාරු නේද? දැන් කෙනෙක් ඇහෙලා කියනවා පිටුතුනි මේ මම ඉතින් කවියක් උදාහරණ අරගෙන තමයි නිවන කරගෙන යන්නේ. මොකක්? කවියක් උදාහරණ අරගෙන නිවන කරනවා? ඒක මොදේ? බැරිද කරන්න? පුළුවන්. මොකද පිටුතුනි එයා අනිච්ච කියන එක අනිච්ච දුක් අනත්ත කියන එක හොඳට මේ හිතට කාවද්ද ගන්න ගන්නේ උදාහරණ කවියා. මොකද එයාට ගුරුවරයා දේශනා කරපු එකෙන් ඒකෙන් අහුනේ යන්නේ උදාහරණේ. ඒකෙන් එයාට අර ඔළුවට හෙනයක් වැදුනා වගේ තේරුණා මේ ඇත්තන්නේ මේ කතා කරන්න කියලා. ඒ නිසා එයා දිගට මේ උදාහරණේ ගන්නවා අපි කිව්වොත් නිතර නැවත හොඳට ශක්තිමත් කරගන්න සිහිපත් කර ගැනීම. අවබෝධය වැඩි කරගෙන ඒක තියාගෙන අනිත් උදාහරණ වල දානවා. කවියක් කොහෙද ඔතන තියෙන්නේ කියලා. කවියේ පේලි 4යි පද 4යි පද ටිකයි ওই ටික අරගෙන ඉවර ආන් එක තුනේ අනිච්ච දුක්ඛන එයා ඒක පුහුණු කරගෙන යනවා. ඒකයි කියන්නේ. දැන් මේ ඒක කියන්නේ මේකට හරියට මේ දහම යම් ප්‍රමාණයක හරි මේ වැටහීමක් තියෙන පිරිසකට එකට ජීවත් වෙන්න පුළුවන්. මේක පිටින් මොනවාක්වත් දන්නේ නැති පිරිසක් ආවොත් එහෙනම් බාගට තේරිච්ච පිරිස එකට දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ඔක්කොම පිටින් අච්චාරුවක් කරගන්න ඊට පස්සේ. අර මීයෝ කාලේ දාපු නූල් පන්දු වගේ මොකද වෙන්නේ? මේක පැටලෙනවා පිටින්. ආ පුදුම පැටලිලා පැටලෙන්නේ. කෙලවරක් නැතුව පැටලෙන ඊට පස්සේ අභිධර්මයේ තුහන්න යනවා. දැන් මේකෙ බෙදලා හරියන්නේ නැහැ. ඊට පස්සේ බෙදනවා දැන් ගිහිල්ලා තව මොන තව බෙදන්න පුළුවන් තව බුදුහාමුදුරු මේ ඔය පොඩ්ඩක් බෙදලා හරියන මේ නාම රූප මේ දෙකකටනේ ඔය බෙදලා තියෙන්නේ. එහෙම නෙමෙයි මේක බෙදන්න ඕනේ 170කට විතර. හරිද? එහෙම මේ පොඩියට බෙදලා එහෙම වඩලා හරියන්නේ නැහැ. මේක නැද්ද නේද? තව බෙදන්න බැරිද? පුළුවන් පුළුවන්. උන්වහන්සේ බෙදලා තියෙනවා. පටිච්චසමුප්පාදේ බෙදලා තියෙනවා 16 ආකාර. තව තවත් බෙදලා තියෙනවා විග්‍රහ කරලා තියෙනවා. මහා දීර්ඝෝ විභජනය කරලා තියෙනවා. දැන් මොකෝ කරන්න ගිහිල්ලා? අර දෙකකින් බෙදලවත් තේරුම් ගන්න බැරි එක. දැන් යනවා 170 කට විතර බෙදලා තියච්චයක් හොයාගන්න ගිහිල්ලා දැන් ඒක බෙදා ගන්න බැරුව දැන් ඉතින් හැම තැනම නා ගන්නව සරලව කිව්වොත් එහෙම දැන් ඔබට එහෙම ප්‍රශ්නයක් නෑ බලන්න ඔබ කොච්චර පින්වන්තයිද කියලා ඔබට එහෙම එකක් නෑ ඔබට විගුදි බොහෝම සරලව බෙදාගත්තා එතනින් එහාට තියෙන තමයි මේක සරලව ටක් 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 ගාලා ඇප්ලයි කරගෙන යන්න නෑ තියෙන්නේ එතන මේ ප්‍රශ්නේ බොහෝම ඉක්මනට විසඳෙනවා මොකන්නම් විගුදි දැන් තව ටිකක් සියුම්ම බෙදන්න බැරිද ඕන්න? පුළුවන්ද? බලන්න. දැන් ඔබට තියෙන දේ කිව්වා. අමාර කෙනෙක්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කර්මස්ථානේ වඩන්න කියලා. ඔබ අහලා තියෙවුවා. දෙහෙන් බෙදන්න බැරිද? පුළුවන් පිගතුනේ. ඔය මොකක් හරි එකක් එහෙම උදාහරණ අරගෙන කරපු සූත්‍රයක්. ඔය දැන් ඒක අරගෙන වඩනවා. දැන් කොහෙට දාන්නවත් බෑ ඔය කියන ඒවා. මේ හැමතැනම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝනේ. දැන් ඔබට එහෙම අහලා ඇති එහෙම. මේ හැමතැනම තියෙන පටවි. පටවි ආපෝ තේජෝ වායෝ හැර මොකක් කරන්නේ? ඔන්න ඔය කඩුව ගනි බෙල්ල කපලා දාපන් තේරුමක් නැහැ. පටවි ආපෝ තේජෝ වායෝ. පටවි හරහා පටවියක් ගියා මොකුත් නැහැ. එහෙම කවුරුත් නැහැ. අම්මත් නැහැ. තාත්තත් නැහැ. නත්ති දෙන්න නත්ති ඉත්තන් නත්ති සුකර දුක්කටානම් කම්මානම් පල විපාක. ඔය ගනින් කඩුව මෙතන තියෙන පටවි ආපෝ තේජෝ වායෝ මෙතන තියෙන පටවි ඔය පටවි හරහා පටවියක් ගියා බෙල්ල කපලා දැම වැඩේ ඉවරයි. පව් කොයිද පව් තියෙන්නේ? දැක්කද? මොකද බින්දුරි කොහේ හරි තැනක සූත්‍රයක කකුසඳ බුදුහාමුදුරු හරි කාශ්‍යප බුදුහා දේශනා කරපු තැනක තියෙනවා උන්නාසේ මොකක් හරි උදාහරණයක් අරගෙන එතන ඒ જાතියේ මල් පෝච්චියක් නැති බව හරි පෙන්වන්න. ඔතන තියෙන්නේ පට වියාපෝ තේජෝ වායෝ විතරයිනේ කියලා. ඒක විභජනය කරලා පෙන්නලා උදාහරණයක්. ඒකනේ කරලා තියෙන්නේ. මොකද්ද කරලා තියෙන්නේ? දැන් ඔබට තේරෙන්න ඕන පින්තුනි. ඔන්න කාශ්‍යප බුදුහාමුදුරු හිටියා. සුමන බ්‍රහ්මණේ ආවා. සුමන බමුණ ආවා. ඇයෙල්ල වෙලා දැන් ඉබලාගෙන ඉන්නවා. උන්වහන්සේ දේශනාවක් කරන්න පිකු දෙතන තිබුණා. එතන තිබුණා මොකද්ද? කලය. කලයක් උදාහරණයට ගත්තා. ඒ සැනින් දේශනා කරා සුමන ඔබට මෙතන කලයක් පේනවාද? එහෙමයි ස්වාමීනි. කලය කියන්නේ මොකද්ද? මෙතන තියෙනවා පටවි ගතිය. මෙතන තියෙනවා ආපෝ ගතිය. තේජෝ ගතිය, වායෝ ගතිය. ඔය ගති ටික හැර ඔතන කලය තව තැනකින් පණවන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහන්න ඇති. අහලි වෙරලා ඕන් ওই විදිහට ලෝකෙට ඇප්ලයි කරන්න කියලා ඒකව යවන්නේ නැති. ගියා. ගිහිලි වෙල ඒ මනුස්සයා බින්දුනේ ඒක කරගත්තා. කරලි වෙල ඒක කිව්වා තව කෙනෙකුට කරන ගමන්. ඉතින් කියනකොට බාගෙට නිදාගෙන ඉවෙලා ඒක අහගෙන හිටියා කවුරු හරි එක්කෙනෙක්. ඒලි වෙල ඒක ලිව්වා පොතේ. ලිව්වට පස්සේ මොකද්ද පොතේ ලිව්වේ? මේ ලෝකයේ සියල්ල පටවි ආපෝ තේජෝ වායෝ විදිහට බලන්න. මේ ලෝකයේ සියල්ල පටවි ආපෝ තේජෝ වායෝය. හරි. දැන් ගෙදර ගිහිල්ලා අම්මටත් දාලා බැලුවා. පටවි ආපෝ තේජෝ වායෝ. මේ ලෝකෙ තියෙන පටවි ආපෝ තේජෝ වායෝ මේ ලෝකේ එහෙම කල කියලා ඒවත් නැහැ, මුට්ටි කියලා ඒවත් නැහැ, අම්මා කියලා ඒවත් නැහැ, තාත්තා කියලා ඒවත් නැහැ. පටවි ආපෝ තේජෝ වායෝ විතරයි තියෙන්නේ. ඇත්ත නේද මේ පටවි ආපෝ තේජෝ වායෝ විතරනේ තියෙන්නේ. ඉතින් මම මැරුවා කියලා බලන්නේ නැහැ. ඉතින් අම්මා නැහැනේ මර. අම්මා නැහැ, තාත්තා නැහැ. ඉතින් මොක මොන කරා? දැන් ඒව ඇහි ආගිස්සර ඇහිල්ල ඉවරලා පින්ගත දැන් මොකද වෙලා දෙන්නේ? කසිනේ එහෙම තියෙනවා. පටවි කසිනේ. ඉතින් පටවි පටවි කී කී ඉන්නවා ඉතින්. දැන් පටවි ආපෝ තේජෝ වායෝ මේ ලෝකේ තියෙන්නේ කියලා ඉවරලා. ඉතින් එහෙම ඉතින් හිතනවා ඉතින්. දැන් හිතුව කියලා මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. පටවි ආපෝ තේජෝ වායෝ මේ ලෝකේ තියෙන මේ ලෝකේ ඒවා විතරයි තියෙන්නේ කියන එක සූත්‍රයක තියෙන්නේ බැරිද වෙනදනේ? පුළුවන්. ඒකාන්තෙම තියෙන වෙන්න පුළුවන්. තව සූත්‍රයක තියෙන වෙන්න පුළුවන් මේ ලෝකේ නාම රූප විතරයි තියෙන්නේ කියලා. තව සූත්‍රයක තියෙන වෙන්න පුළුවන් මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි තියෙන්නේ කියලා. දැන් ගිරිමාන සූත්‍රයේ මොකද්ද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තියෙන සම්පූර්ණයෙන්. ඒකයි වැඩේ. දැන් සාර්ග අර දාරුචීරි හැමදුණු කරපු සූත්‍රයේ ඒකේ මොකද තියෙන්නේ? ඇහ දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත ආදි වශයෙන් මේ ඇහිීමක් පෙනීමක් දැනීමක් දැනගැනීමක් පමණයි. දැන් පිළිගනි ලෝකේ විග්‍රහ කළේ මේ විදිහට. එහෙම තියෙන්න බැරිද? පොළොව. දැන් මේ දාරුචීරි හැමදුණු කරපු දේශනාව මොකක් විය යුතුද එහෙනම්? බුදුබයන් වහන්සේ උන්වහන්සේ උපමාවට අරගෙන ඉවෙලා උන්වහන්සේම දේශනා කරා. මේ ටික ওই ටික විතරයි තියෙන්නේ කියලා. ඔතනින් එහා මොකුත් ඕකේ නැහැ කියලා. ඒකෙන් ඒක වැටහුණා. ඒක සූත්‍ර වලට ආවා. ඒක කියන්නේ දැන් ඔබට තේරෙනවා මේ ත්‍රිපිටකේ පාඩම් කරන්න එහෙම කරන්න බෑ කියලා. එහෙම කරන්න බෑ. මේ සූත්‍ර පාඩම් කරන්නවත් මතක තියාගන්නවත් එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ දහම. මේ දහම කියලා කියන්නේ ඔබට ඔබ තුල තමයි මේක දිගින් දිගටම දිගින් දිගට අවබෝධ වෙවි එන්න ඕනේ. ඔබට තමයි මේ කියන සියලු ප්‍රශ්න විසඳෙන්න ඕනේ. ඔබට ඊට පස්සේ තේරෙනවා පිංගුතුරි කෙනෙක් ඇහලා ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මේ අහන ප්‍රශ්නේ හරිද වැරදිද කියලා. දැන් කෙනෙක් ඇහලා ඔබෙන් අහනවා. මේ මම නැති කරන්නේ කොහොමද කියලා. ඒ මහන වෙන්න බැරිද? ආන වෙන්න පුළුවන්. ඇයි පිංගුතුරි එයා ඔය කොහේ හරි පොයි සූත්‍රයක් කියවනවා. කියවුවට පස්සේ ඒකේ තියෙන මොකක්ද? මමය කියලා එකක්වත් මගේ කියලා එකක්වත් මේ ලෝකේ නැත. අන්න කියුවා. දැන් කීවට පස්සේ ඒක ගත්ත අදහස. ගත්තට පස්සේ දැන් මොකද්ද මෙයාට තියෙන ප්‍රශ්නේ? දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම කියලා මමවත් මගේ කියලා කෙනෙක්වත් නැහැ. දැන් ඒක කරා නම් නිවන කියලා. දැන් එයා ඇවිල්ලා ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මම කොහොමද මම නැති කරන්න කියලා. දැන් එයාට කොහෙද පැටලිලා තියෙන්නේ? දැන් ඔබට තේරෙන්න ඕනේ. ඔබට තේරෙන්නේ මෙහෙන් මේ අහවල් තැන මෙයාට මේ පැටලිලා තියෙන්නේ කියලා. දැන් මේ පැටලිලා ලියන්න ඔබට හොඳ ආකාරම වැටෙන්න ඕනි. නමුත් මේ පැටලිලි ඔබට ලියා ගන්න බැරි නම් ඔබට මොකක් හරි තාම මේ කියන එකේ නොතේරෙන කමක් තියෙනවා වෙනතුනි. මේ පැටලිල්ලට ඔබට උත්තරයක් දෙන්න බැරි නම් මොකද කිසිම තැනක් පැටලෙන්නේ නැහැ පිටු එකපාරක් මේ කීන් ටික තේරෙනවා නම් ආයි පැටලෙන්නේ නැහැ කිසිම තැන. එකපාරයි තේරෙන්නේ ආයි පැටලෙන්නේ නැහැ. එතනින් එහාට ඔය එන ඕන ප්‍රශ්නයකට උත්තර තියෙනවා. නැත්තම් විදුන හරි වැඩක් නේද වෙන්නේ? අරිහත් වෙන දහම් පරියාය කියලා දෙන්න. ඉතින් මේක දුන්නා සේරම ටික කියලා දෙන්න එපා. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් ඔබට වැටහෙනවද? දැන් ඔබට පුළුවන් දෙයක් විතර ඕන මොඩල් එකක් තේරුම් ගන්න. දැන් ඔබට සමහරවල් අද ගුරුහාමුදුරු මතක් කරලා දෙයි සමහර මන් දන්නේ කරයිද කියලා. සමහරවල් බිගුදුර ඔබට ඔය කියන එකම තව විදිහකට බෙදලා පෙන්නාවි. මේ මෙතන දැන් මෙහෙම ගන්න පුළුවන් බිගුදුර ඔබට ඕනි නම්. ඔතන තියෙන ඔය තියෙන කොටස් ටිකම බිගුදුර ඔබට ඕනනම් පුළුවන් මතකයක් කියලා එකක් තියෙනවා. රූපයක් කියලා එකක් තියෙනවා. මේ වැටහීම කියලා එකක් තියෙනවා. ඕන් ඔහොම කියලා බෙදන්නත් බැරිද ඕන්න? නැත්තම් කර්ම කියලා එකක් තියෙනවා. තව උකට ඇඩ් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ කර්ම කියලා මේ මෙතන මේ කර්ම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් කර්ම බීජ පුපුරලා එහෙම ක්‍රමවේද ඔබ දන්නව නේද? ඒ කියන්නේ මේ పూర్වයේ කරගත්ත කර්ම විපාක දෙන වැඩපිළිවෙලක් මේ මේක ඇස්සේ මේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කර්ම උපදිනවලුතෙන් ආයිසරගේ ඉපදිච්ච කර්ම විපාකට එනවා. ඔන්නෝම වැඩපිළිවෙලක් මෙතන සිද්ධ වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. ඒ වගේම තමයි පිටුනි මෙතන තව මේ ලෝකෙට ශක්ති නිකුත් කරන වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා. එහෙම එකුත් වෙන්නේ නැද්ද? එහෙම එකුත් වෙනවා. ඒ වගේම තමයි පිටුනි මෙතන තව නාම ගොත්ත වලට ඇක්සස් කරන ක්‍රම වේදකුත් ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රම වේදකුත් මෙතන මේ සිස්ටම් එක ඇස්සේ ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඒ වගේම මෙතන රූපේකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ ඝන ශරීරේකුත් ක්‍රියාත්මක වෙනවා. ඔහොමත් ඔබට පුළුවන් නේද බෙමිද මේක සමූහ වලට වෙන් කරන්න. මේ අලුත් මොඩල් එක. එහෙම පුළුවන් ඕන්න. ඒ කියන්නේ ඔය ඔබ කියලා ඔය හඳුන්වන එක අරගෙන ඒක බෙහිඳුනේ ඒ විදිහට බෙදලා පෙන්නනවා. මෙතන කර්ම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම ශක්ති නිකුත් වෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මතකයේ ඇදලා එන ක්‍රියාත්මක වෙන එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙතන රූපේකුත් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඕන් ඔය ඔක්කොටම තමයි ඔබ කියලා කියන්නේ. එහෙම කියන්න බැරිද? බලන්න. ඒ කියන්නේ පිටුනි මේ තියෙන දේවල් ටික කයවල වලට වෙන් කරලා පෙන්වන්න පුළුවන් ඕනේ නා. රූපකය ක්‍රියාත්මක වෙනවා. මොකද්ද රූපකය කියලා කිව්වේ? මොකද්ද රූපකය කියලා කියන්නේ ඔතන? ඔතන රූපකයක් තියෙනවා. ඒ කියන්නේ කය ඔය ශරීරය ගැනද මේ එහෙමද කියන්නේ? ශරීරයක් කියන එකද කියන්නේ සමූහයක් කියන එකද කියන්නේ? සමූහයක් කියන එක කියන්නේ රූප tattven තියෙන සමූහයක් තියෙනවා එක විදිහකට හැදිලා. අන්න රූපකයක් ඔතන තියෙනවා. පැහැදිලිද? ඔතන රූපකයක් තියෙනවා. ඒ වගේම තමයි පිඟුතුනි ඔතන නාමකයක් තියෙනවා. ඒ කියන්නේ මේ රූප නොවන අනිත් දේවල් එක්තරා විදිහකට පොදියක් විදිහට විද්‍යාමාන වෙනවා. නාම ගොඩවල්. ඒකට ස්කන්ධ කියලා වහලා ඇති. නාමස්කන්ධයක් තියෙනවා, රූපස්කන්ධයක් තියෙනවා. අන්න රූපකය, අන්න නාමකය. රූපස්කන්ධයක් තියෙනවා, නාමස්කන්ධයක් තියෙනවා. එහෙම ගන්න පුළුවන් ඕනේ නම්. ඕනේ නම් තව විදිහකට පුළුවන් ගන්න. ඔබ දන්න බොහොම සුපුරුදු විදිහක් තියෙනවා. ඒ තමයි මොකද්ද? රූපස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ රූප සමූහය. මොකද්ද රූප සමූහය කියලා කිව්වේ? කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං ඔය තී රූප සමූහය. ඔය පොදිය සමූහේ රූප සමූහයක් තියෙනවා. ඊට පස්සේ වේදනා සමූහයක් තියෙනවා. ඒ කිව්වේ මේ දැනෙන වැඩපිළිවෙලක් තියෙනවා. වේදනා, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා සහගත වේදනා. ඔන්න ඔය තුන් ආකාරයක වේදනා උදා වෙන ඒව සැකසෙන හේතු සැකසිච්ච විවිධ අන්‍යම සමූහයක් මෙතන තියෙනවා. වේදනා සමූහයක්. ඒ වගේම තමයි තව මොනවාද? සංඥා සමූහයක් තියෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදි වශයෙන් මේ විවිධ දේවල් හඳුනා ගැනීමේ සමූහයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකට කියනවා සංඥාකාය කියලා. අරකට කිව්වා වේදනාකාය කියලා. අරකට කියනවා රූපකාය කියලා. තව තියෙනවා මොකද්ද? සංකාරකාය කියලා. ඒ කියන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. ඒ කියන්නේ මේ හිතන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා, වචන කොටගෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා, ශරීරයේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඕන් ඔහොම ඔන්න ඔහොම සමූහයකුත් මෙතන තියෙනවා. තේනවද? ඔය ඔහොමත් ඔබට පුළුවන් නේද බිඳු ඔක බෙදලා බලන්න. ඒක ඔබට බොහොම පුරුදු ඇති. ඕකට කියන රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥා ස්කන්ධේ සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ. එහෙම නැත්නම් රූපකාය වේදනාකාය සංඥාකාය සංකාරකාය විඥානකාය. ඕන් ඔහොම කියලා බින්දුනේ මේක ඔබට වෙන් කළා බෙදලා දක්වන්න පුළුවන්. බෙදලා දැක්වුවට පස්සේ බින්දුනේ ඔබට තියෙන මොකද එතනින් එහාට රූපං අනිච්චා කියලා සිහිපත් කරනවා. වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්ඡන්ති. නැත්තම් රූපකාය අනිච්චයි. වේදනා සංඥා සංකාර විඥාන කායවල අනිච්චයි. ඒ ඔය මොකද්ද අනිච්චයි කියන්නේ? ඔය එන්නේ අදහස. සමූහ සමූහ තියෙන්නේ මේ විද්‍යාමාන වීම. මේ ගොඩවල් පහක් විද්‍යාමාන වෙන එකට. ඒකට විද්‍යාමාන වෙන්නත් හේතු තියෙනවා. නැත්නම් ඔක විසිරලා යනවනේ පිංගතුනි. නමුත් විසිරලා ගියා හෝ නැතා ඔය පහ එක විදිහකට විද්‍යාමාන වෙනවා. සමූහයක් විදිහට විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමාන වෙන ටික බෙදලා වෙන් කරලා පෙන්නනවා. එතකොට වෙන්නේ මොකද්ද බෙගතුනි? ඕන් ඕකෙන් ඔය සත්වයා කෙනෙක් ගිලිහෙන්න ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා සිහිපත් කරනවා. දැන් මේ කියන එක තේරෙනවද? දැන් මේවා බෙගතුනි හරියට ගන්න ඕනේ. එතකොට බෙගතුනි ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ මේක ගැන. මේ කරන දේ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ ස්වාමීන් වහන්සේ හැමදාම මේ වගේ මේ විස්තර කරලා දෙන්නේ, මේ පැටලෙනවා කියලා හිතන තැන්? මොකද ඔබත් එක්ක කතා කරද්දී වෙනතුනි අපිට මේ හවු වෙන දේවල් මේ කියන්නේ. ඔබත් එක්ක කතා බහ කරාම අපිට තේරෙනවා ඔන්න ඔය කොහේ 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 කර තැන්වල මේ පොඩ්ඩක් පොඩ්ඩක් හේමෙන් ඉර වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා තමයි මේ හැමදාම පොඩ්ඩ මේක පැහැදිලි කරලා දෙන්නේ තවදුරටත්. මොකද ඒ විදිහට එතකොට ඔබට මේක බොහොම කොහොමද කියන්නේ බොහොම විශ්වාසයෙන් යුක්තව කරන්න පුළුවන්. මොකද මේකද ඔබ හිතන දේ ගැන විශ්වාසයෙන් නැති වුණොත් එහෙම ඔබ කරන දේ කොහොමද වැඩක් වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් එන්නේ නැහැ. විශ්වාස නැහැනේ. පැහැදිලිද ඔබට? ආ. ඒකට දැන් ඔබට පුළුවන් මේකද ඕන උදාහරණයකට දාන්න. ඕනම වෙලාවක හම්බෙන ඕනම උදාහරණයකට දාන්න පුළුවන්ද? බොහෝ දුරට කියලා තියෙන. දාන්න පුළුවන්. ඔබට පාරේ යනකොට හම්බෙන කේස් ගහ. කොස් ගහන්නේ නෙමෙයි කේස් ගහ. කේස් ගහෙන් නිවන්ට යන්න බල. කේස් ගහ උපමාවට අරගෙන දැන් කොහොමද වඩන්නේ? කේස් ගහ මව නෙමෙයි කේස් ගහ මගේ නෙමෙයි. කොහොමද කේස් ගහ ගන්න උපමාවට? කේස් ගහ දිහා බලන කොහොමද කරන්නේ? කේස් ගහ කොහොමද ගන්න උපමාවට? කොයි මොඩල් එකෙන්ද ගන්න? මොන මොඩල් එකෙන්ද ගන්න ඔබ? ඔබට පහසු මොඩල් එකකින් ගන්න. ඔබට මොන මොඩල් එකෙන්ද පහසු? ඒකෙන් ගන්න. සමාල්ලාට බින්දුතර ඒ උදාහරණෙ එක එක මොඩල් දැම්මම කමකුත් නැහැ. ඔබට ඕනනම් බින්දුතර මිනිස්සෙක් දැක්කට පස්සේ රූප වේදනා සංඥා සංකාර කියන විඥාන කියන මොඩල් එක දානවා. ඔබ කෙස් ගහක් දැක්කට පස්සේ පට වියාපෝ තේජෝ වායු කියන මොඩල් එක දානවා. එහෙම දාන්න බැරිද? පුළුවන්. ඔබ නැත්තම් කේස් ගහක් දැක්කට පස්සේ නාම රූප කියන මොඩල් එක දානවා. නැත්තම් ඔබ කේස් ගහක් දැක්කට පස්සේ ඔය එක මොඩල් එකක් දාන්නේ. ඔබ දානවා අලුත් මොඩල් එකක්. අලුත් නවීන පන්නේ මොඩල් එකක් දානවා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා දානවා. මොකද කියන්නේ? නැත්තම් ඔබ දානවා පරමාණු කියලා දානවා ඔබ. නැත්තම් ඔබ දානවා තව මොඩල් එකක් සුද්දාෂ්ටක. ටක් ගැඹුරටත් යනවනේ. සුද්දාෂ්ටක කියලා දානවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්දාෂ්ටක කියන මොඩල් එක දානවා. බැරිද දාන්න? බලන්න. සුද්දාෂ්ටක කියන බලන්න ඔබ හරි බලන්න නෑනේ. හරි ඇඩ්වාන්ස් දැන්. ඈ? කෙස් ගහක් දැක්කට පස්සේ සුද්දාෂ්ටක කියන මොඩල් එකෙන් නිවන්ට යන්නේ. කොස් ගහක් දැක්කට පස්සේ පටවියාපෝ තේජෝ වායු කියන මොඩල් එකෙන් නිවන්ට යනවා. මිනිස්සෙක් දැක්කට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මොඩල් එකෙන් නිවන්ට යනවා. කොස් ගෙඩියක් දැක්කට පස්සේ නාමංච රූපංච කියන එකෙන් නිවන්ට යනවා. බලන්න ඕන නිකන් ආයේ. හරි ඇඩ්වාන්ස්. හරි දක්ෂ මිනිස්සු. ඔබට පුළුවන් ඒ උදාහරණ වලට ඒ ಜಾති මොඩල්ස් දාන්න. දැන් ඔබට හම්බ වෙනවා අලුත්ම පන්නේ ළමෙක්ව. දැන් ඒකට ඔය රූප ඥාඥාග රූප විඤ්ඤා එයා තේරෙන්නේ නැහැ. දැන් එයාට තේරෙන ಜಾතිකක් කියන්නේ. එයාට ඒව තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ ඔය ඥාන ඒව අපිට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන එකකින් කියලා දෙනවා. අලුත් පුතෙක් හම්බ වෙනවා. ඔබ එයාට කියලා දෙනවා පරමාණු වලින් විග්‍රහ කරලා දෙනවා. බැරිද කියලා දෙන්න? එයාට ඒවෙන් කියලා දෙනවා. පුතා පිළිගන්නවද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විතරයි කියලා දෙන දැන්ට තියෙන. එයාට ඒක නම් තියෙන අපි ඒකෙන් කියලා දෙනවා. එයාට විභජනය කරලා පෙන්වනවා පිඟුතුනේ එයා දන්න දෙයක. බලන්න කොච්චර ලේසිද කියලා. තව කෙනෙක් හම්බ වෙනවා. අත්තම්ම කෙනෙක් හම්බ වෙනවා. ඒ අත්තම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දන්නෙත් නැහැ. ඒ අත්තම ඥානය ඒවා දන්නෙත් නැහැ. සංඥා එහෙම මොනවද? අපිට දැන් සංඥා අපි දැන් සංඥාවක් නැහැ කොල්ලෝ. නෑ ඒව තේරෙන්නේ නැහැ. දැන් ඒ ආචාර්ය මොකෙන්ද නිවන කියලා දෙන්නේ? කොහොමද එයාට ඒ ආචාර්ය කියලා දෙන්නේ? දැන් ඔබ පිඟුතුන් මොඩල් එකක් හදන්න. මොඩල් එකක් හදන්න. අපි තු මේ ආචාර්ය නාම රූප තේරෙන්නේ නැහැ. පාලි පෙන්වන්න බෑ. කේන් තියන පාලි යවුවා. ඒ ආචාර්ය පාලිත් වාගේ තරහක් තියෙන. හා. දැන් මොකෙන්ද කියලා දෙන්නේ? දැන් ආචාර්ය කියලා දෙන්න බැරිද? පුළුවන්. ඔබ මොඩල් එකක් හදන්න. කොහොමද හදන්නේ මොඩල් එක? ඒ ආචාර්ය එක්ක යන්න රබර් ගහක් ගාවට. ගිහින් මොකද කියන්නේ? උන් ওই ගහ දිහා බලාගෙන පැහැදිලි කරලා දෙන්න. ආචාර්ය ගහ කියන්නේ මොනවද? අහලා බලන්න. අතුද? කොළද? මල්ද? කඳද? මුල්ද? කෝපාලි? නෝපාලි? කෝ 21 වෙනි සීවසේ පරමාණු? නෝ පරමාණු. මොනවද තියෙන්නේ? කොළ, මුල්, පොතු, කඳ. ආචි රෝග තේරෙන්නේ නැද්ද? ඕකෙන් තේරෙන්නේ බෑ. ඉතින් ඒක ආචිට ආන් රබර් ගහපෙන්නලා ඔතන තියෙන්නේ මොනවද කියන එක. අර කියව එක මොඩල් එකකට නැතුව ඔබගේම ඔබටම ආවේනික මොඩල් එකකින් ආචි අම්මට කියලා දෙනවා. කේදුනන් පස්සේ ආචි අම්ම මොකද කරන්නේ? ආචි අම්ම තේරුම් ගන්නවා, අනිච්ච තේරුම් ගන්නවා, දුක්ඛ තේරුම් ගන්නවා, අනාත්ම තේරුම් ගන්නවා. එතනින් එහාට ආචි අම්මා ඒ විදිහට ඇප්ලයි කරනවා. ආචින් ඇහිලා කවුරු ඇහුවොත් එහේ ආචි පටවියාප තේජෝ වායු වර්ණ ගන්ධ රසෝජා කියන්නේ මොකක්ද? මොකක්? මන්තර සේවකයන්. ආචි අනාගාමීද? ඔව්. පටවියාප තේජෝ වායු වර්ණ ගන්ධ රසෝජා කියන්නේ මොනවද? මන් දන්නේ ඒවගෙන්. ඒකයි කියන්නේ. දැන් ඔබ මේ ධහම ගැන දන්නව නම් පින්තුනි. ඒ ආචි කියන එක වැරදි වෙන්න පුළුවන්ද? ආචිර ඒක දැනගන්නවද නිවන් දකින්නේ? නැහැ. ආචියම චක්කායතනේ දන්නේ නැද්ද? නෑ පුතේ චක්ක ගැන නම් දන්නවද දෙන්නේ? මම දන්නේ චක්කායතනේ නැහැ කියයි. දැන් ආචි නිවන් දකින්න බැරිද? පුළුවන්. ආචි දකින්න දකින්න හැම උදාහරණයකට දානවා. හැබැයි පට ව්‍යාපෝතේජෝ වාය කියලා නෙමෙයි දාන්නේ. ආචි ගෙදර මිරිස් ගල දකින්නවා. දැක්කට පස්සේ දාන උපමාව. කොහොමද දාන්නේ? මිරිස් ගල කියන එක උපමාවට ගන්නවා. ඉතින් ආචි කල්පනා කරලා බලන්න මොකක් මිරිස් ගල කියලා කියන්නේ මොකක්ද? මේ කෑල්ලයි මේ කෑල්ලයි. ඔය දෙකනේ මිරිස් ගල කියලා කියන්නේ. ඉතින් එච්චරයි ගැත්තේ. බොහොම සරල නම් දැම්මා. ඕකෙන් කොයිකද මිරිස් ගල කියලා කියන්නේ? මිරිස් ගල කියලා වෙන් කළ ගන්න බෑනේ. ඇයි? මේ කියන කොටස් වලනේ මිරිස් ගල කියලා කියන්නේ. මිසක් ඔතන මිරිස් ගලක් කොහෙද වෙන් කළ ගන්න දෙන්නේ? නමුත් මොකක් කියලා හැගෙනවද? මිරිස් ගලක් තියෙනවා කියලා හැගෙනවා. මේ මොකද්ද මේ හැගෙන විකෘතිය? මේ නැති දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හැගෙන්න ගන්නවනේ. මේ විකාරයනේ මේ හැගෙන්නේ. එහෙම වෙන්න බෑනේ. නැද්ද? මෙතන තියෙන්නේ මෙන්න මේ කැලිටි ටික අනිච්චයි. මෙතන නැත්තේ මිරිස් ගල අනත්තයි. මිරිස් ගල කියලා හැඟෙන විකෘතිය දුක්ඛයි. ඒක නිසා තමයි ප්‍රශ්න ඔක්කොම පටලලා තියෙන කලේ 11 මාගින මනසිකාරය කරනවා. එයාචින් ඇහෙලා ගියොත් ඇහුවොත් මේ ආචයන් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? එහෙම ඒ නමින් නම් දන්නේ නැහැ. හැබැයි ආචින් අහන්න ඔබ මෙන්න මේ ප්‍රශ්නේ. ආචි දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද කියලා ආචි හරියටම උත්තර දෙනවා. සමහරට ඒ නම දන්නෙත් නැහැ. ආචි ප්‍රශ්නේ මොකද්ද කියලා අහන්න. මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද අහන්න. ඒකට ආචි හරියටම උත්තර දෙනවා. හැබැයි ඒක කොයිවක්වත් ලියවිලා නැහැ. හැබැයි හරියටම උත්තර දෙනවා. මේ ලෝකෙ මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙනවා. මෙන්න මෙහෙම බොරුවක් තියෙනවා. මේ බොරුව නිසා මෙන්න මේ දුක් උපදිනවා. මේන් මෙහෙම ඇත්තක් ලෝකෙ තියෙනවා කියලා වෙලා අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක ආචි දන්න වචන වලින් කියයි. හැබැයි ඔය කියන්නේ නිවන තමයි. හැබැයි අර එකක්වත් කිව්වේ නැහැ. අභිසංකාර කියන නම දන්නේ නැහැ. නමුත් ආචි දන්නවා මානසික විපල්යාසයක් කියලා විකෘති වෙලා හැංගෙනවා මේ කියලා මේ process එක ඇතුළේ වෙනෝ කියලා දන්නවා. වෙනෝ කියලා දන්නවා. නමුත් ඒක වචන වලින් කියන දන්නේ නැහැ. දැන් බලන්න වේගුදින අපරාධ නේද කෙනෙක් මොන හරි පාඩම් කරගත්තා නම් නිවන් දකින්න කියලා හිතලා. පාඩම් කරගත්තා කියලා කියන්නේ බුදුන් දේශනා කරපු ධම නෙමෙයි. මොන හරි දෙයක් පාඩම් කරගත්තා නේ. මේ ටික දැනගත්තාම හරි වගේ එක. දැන් අර රබර් ගහෙන් රබර් ගහ පෙන්නලා අර ආච්චා අත්තම්මට නිවන කියලා දෙද්දී එක පාලි වචනයක්වත් දන්නේ නැහැ නේ පිඟතුනි. එකක්වත් දන්නේ නැහැ. අර අපි කතා කරපු එක මොඩල් එකක් කතා කළෙත් නැහැ නේ. නමුත් නිවන තියෙනවානේ. සිම්පල්. බොහොම කෙටි. බොහොම සරලයි. ඒ සරල වෙන තරමට පිඟතුනි. ඔබට පුළුවන් මේක බොහොම පහසුවෙන් ඇප්ලයි කරන්න. ඔබට එහෙනම් ඔබට කියන්න. ඔබගේ දරුවට ඔබට නිවන කියලා දෙන්න බැරිද? බැරිද? පුළුවන් පිංගතුනි. ඔබගේ වයසට ගිය අම්මට නිවන කියලා දෙන්න බැරිද? පුළුවන් පිංගතුනි. ඔබගේ දඩබ්බර යාළුවට නිවන කියලා දෙන්න බැරිද? පුළුවන්. ඒක ක්‍රිකට් මැච් එක සෙල්ලම් කර කර ඉන්න අතරතුරේදී ඒකෙන් අහනවා එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා ඉන්න ගම මල්ලි මොකද්ද බලන්නේ? මැච් එක බලන්නේ. කොයි කෑල්ල බලන එකද මැච් එක? එක ප්‍රශ්නේ අහන්න දෙන්න. ඒකන මොලයක් බුද්ධිය තියෙන කෙනෙක් නම් ඒ වෙලාවම ඈ අමුතු ප්‍රශ්න එන්නේ කියලා ඔබගේ දිහා හැරෙයි. දැන් මේ මැච් එකනේ බලන්නේ. එයා පැත්තේ පැවිලියන් එකේ වාඩි වෙලා ආන්න දෙන්නේ. මල්ලි මොකද්ද බලන්නේ? මැච් එක අයියා බලන්නේ. මැච් එක බලනවා කියලා කියන්නේ. ඉතින් මේන් බලන්න. මොකක් බලන එකද මැච් එක බලන්න? මම දැකලා තියෙනවා මල්ලි අර බවුන්ඩරි ලයින් එක දිහා බලනවා, විකට් කීපර් දිහා බලනවා, බෝලර් ගැන මේ පැත්ත බලනවා. මල්ලි එක එක තැන් බලනවානේ. හරියටම කොයි කෑල්ල බලන එකද මැච් එක බලන එක? ඔච්චර අහන්න දෙන ප්‍රශ්නේ. ඊළඟ මිනිහට දෙන්න උත්තරයක් නැති වෙනවා. දැන් උපමාවට ගත්තේ මොකද්ද? ඒක මේ ජීවිතේ වැඩිපුරම කැමැත්තෙන් ඉඳපු, වැඩිපුරම බැඳිලා හිටපු දේ තමයි උපමාවට ගත්තේ. මොකද්ද? ක්‍රිකට් මැච් එක තමයි උපමාවට අරගෙන ක්‍රිකට් මැච් එකෙන් අනිච්ච දුක් කනත කියලා දුන්නා. ක්‍රිකට් මැච් එකෙන් යාර තේරුම් කරලා දුන්නා මාත්‍යෝ ඔබතුමාට කවදාවත් ක්‍රිකට් මැච් එකක් බලන්න වෙන්නේ නැහැ ඔය පුටුවේ වාඩි වෙලා කියලා. ඔබතුමා මෙච්චර කාලයක් ඔය රැවටිල්ලක් කරගත්තා කියලා. ඔබතුමාට කවදාවත් ක්‍රිකට් මැච් එක බලන්න වෙන්නේ නැහැ. ඇයි බලන්න බැරි? බලන්න ක්‍රිකට් මැච් එක නැහැ වින්ගතුනි. හොඳ වෙලාවට මිනිස්සුන්ට පිස්සු හැංගෙන ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න වෙන්නේ නැහැ ටීවී එකේ. ටීවී එකේ ඇඩ් එකක් දානවා අහවල් දවසේ අහවල් පිටණියේ අහවල් මැච් එක තියෙනවා කියලා. ඉතින් වෙලා තියෙන්නේ මේකයි. රටේ ඉන්න ඔක්කොටම එහෙම ක්‍රිකට් මැච් තියෙනවා කියලා හැඟෙන නිසා ඒක වැඩි ඇති. එහෙම ඒවා තියෙනවා කියලා හැඟෙන නිසා එහෙම ඇඩ් එකක් දැම්ම කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැ. එහෙනස හැමෝටම මේක කිසි ගැටලුවක් නැහැ. හැමෝමත් ඒකසුලා ඒක බලන්න යනවා. හැබැයි බලන්න ගිහලි වෙලා එතන දින හැම එකම බල බල ඉන්නවා මිසක් ওই මැච් එක බලන්නේ නැහැ කවුරුවක්. සමහර අය කියන මම මේ මැච් එක මැද්දෙන් ආවේ කියලා. මේ ක්‍රිකට් මැච් එක මැද්දෙන් ආවේ කියලා. ඒ කියන්නේ කොයි හරියෙන් ආවද මැද්දෙන්? ඒ කියන්නේ 25 වෙනි වරෙන් වගේ ආවමද මැද්දෙන් ආව කියලා කියන්නේ? කොයින් ආවමද කියන්නේ? බලන්න මේක නේද? හරි ඔබට මේ බොහොම සිම්පල් තේරෙනවා නේද? බලන්නේ කියන්නේ කොච්චර වැරදිද කියලා. එනමුත් එයාට කෙලින්ම හිතෙන්නේ ඇත්තටම මේ ක්‍රිකට් මැච් එකේ මැද්දෙන් බලන්න ආවේ කියලා. නැත්තම් එයාට හිතෙනවා මේ මම මුල ඉඳලා බැලුවා කියලා. ඔන්න මැච් එක පටන් ගත්තා කියලා කියනවා. පටන් ගත්තා. ඔන්න ක්‍රිකට් මැච් එක පටන් ගත්තා කියලා කියනවා. මොකක් වුණාද පටන් ගත්තා කියලා කියන්නේ? ආ කියන්න බෑ. මොකක් වුණාද පටන් ගත්තා කියලා කියන්නේ? මුලින්ම එක ෂොට් එකක් ගැහුවාමද? නැත්තම් බෝලේ අරගෙන ඉවරලා මෙහෙම කරකෝ කරකෝ ඉන්න වෙලාවේද? කොයි වෙලාවටද කියන්නේ පටන් ගත්තා කියලා? නැත්තම් ටොස් එක ඒක දාන්න නැත්තම් මැච් එක ඕගනයිස් කරන වෙලාවද? කොයි වෙලාවද පටන් ගන්න? හැබැයි අරගේ වෙලාවක් දාලා තියෙනව නේද? මේ අහවල් වෙලාවට මැච් එක පටන් ගන්නවා කියලා. හරි පුදුමයි නේද මේ ලෝකේ? හිතන්න යන්න එපා පිස්සු ඇදී ඔබට. මොකද හිතන්න ගියාට පස්සේ වෙනතුනි ඔබට මේ ලෝකේ සාමාන්‍ය විදිහට නෙමෙයි පේන්නේ. ඊරස ඔබට මේ ලෝකේ වෙන විදිහකට පේන්න ගන්නවා. වෙන කෝණකින් මේ ලෝකේ පේන්න ගන්නවා. අනිච්ච දුක්ඛ අනාත්ත කියන කෝණයෙන් පේන්න ගන්නවා. ඊරස ඔබට පේන්න ගන්නවා මේසා අනිච්ච ලෝකයක් මේ නිච්ච කියලා මිනිස්සුන් හැඟෙනවනේ. ඕන් එතකොට තමයි හිතෙන්නේ අර අදහස එන්නේ පිළිදෙන්නේ මේ ලෝකේ අනිච්චයි කියලා. මේ අනිච්ච වෙච්ච ලෝකයක් මේ නිච්ච විදිහට හැඟෙනවනේ මේ හැමෝටම. අනේ මොන අපරාධද මේ වෙලා තියෙන්නේ? ඔන්න එතකොට තමයි අර මහා අනුකම්පාවල් එහෙම එන්න ගන්නෙ. කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර කරගන්නද? ක්‍රිකට් මැච් එක පටන් ගන්නවා කියලා දාලා තිනවා. ඉතින් මොකද පටන් ගන්නවා කියලා කියන්නේ? ක්‍රිකට් මැච් එක අවසන් වෙනවා කියලා දාලා තිනවා. අවසන් වුණා කියලා කියන්නේ මොකක් වීමද අවසන් වුණා කියන්නේ? ඉතින් ওই අවසන් වීමයි ආරම්භය නැති නිසා නේද බිමිර ක්‍රිකට් මැච් එකේ අකාලිකයි කියන්නේ? ඈ ක්‍රිකට් මැච් එකේ ආරම්භය කියලා පනවන්න බෑනේ එකක්ක. පනවන්න මැච් එකක් තියෙන්න බෑ. ක්‍රිකට් මැච් එක අවසන් වුණා කියලා කියන්නේ කොයි කැරලද? එහෙම කියන්නත් බෑනේ. ඒ නිසා ආරම්භයකුත් නැහැ, අවසානයකුත් නැහැ. ඒ නිසා අකාලිකයි. ඒ කියන්න බෑනේ. දැන් කොහොමද කියන්නේ මේ දෙකක් තියෙනවා කියලා? තියෙනවා නම් කියන්න කොහෙද ආරම්භය කොහෙද අවසානය කියලා. ඒ නිසා අකාලිකයි. මේ කොහොමද කාලේ දාන්නේ දැන්? දාන්න බෑ. දැක්කද මේකද? එක තැනකින් ලිහුණාට පස්සේ මේ කතන්දරේ මුළු ඔක්කොම ලිහෙනවා. එක තැනකින් ලිහිච්ච ගමන් ඔක්කොම ලිහෙනවා. අකාලික සද්ධර්මය කියන එක ඔබට තේරෙන්න ඕනේ. මේ ලෝකේ අකාලිකයි කියන එක තේරෙන්න ඕනේ. මේ ලෝකේ අනිත්‍යයි කියන එක තේරෙන්න ඕනේ. මේ ලෝකේ දුක්ඛයි කියන එක තේරෙන්න ඕනේ. මේ ලෝකේ අනත්තයි කියන එක තේරෙන්න ඕනේ. මේ ලෝකේ කල යුත්තේ මොකද්ද කියන එකත් තේරෙන්න ඕනේ ඔබට. මොකද්ද කල යුත්තේ? ඕන් ඔය හැගෙන මානසික විපල්යාසෙ නිරෝධ කරලා දානවා මිස වෙන මුකුත් කරන දෙයක් නැහැ. එතනින් මෙහාට කරන ඔක්කොම විකාර. ඔය ටික හර වෙන කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. ඒක ඔබට ප්‍රත්‍යක්ෂවම තේරෙනවා. වැටේනවද? හරි. එහෙනම් දැන් ඔබට ඕන මොඩල් එකක් පටල ගන්න නැතුව දාගන්න පුළුවන්. එතකොට දැන් අද සමහරට ගුරු හාමුදුරුව ඔබට අලුත් මොඩල් එකක් බ්‍රෙක් ගහ කරලා දෙයි. ඔන්න ආයෙත් ඒ මොඩල් එක නැති නිසා තමයි අපිට මෙච්චර කාලයක් නිවන කරගන්න බැරුණ. ඔය මොඩල් එක කිව්වනම් හරි ඒක එක එනකන් තමයි අපි ඉන්නේ. ඒ මොඩල් එකකින් අප්ලයි කරගන්න බැරුවද අපි හිටියේ මෙච්චර කාලයක්. කමන්නේ නේම කරගන්න. හරි එහෙනම් අපි කිව්වා අපි මෙතනින් අද සද්ධර්ම අනුශාසන හමාර කරමු. හොඳයි මනස සෑමසුළු නම් සීපත් කරගෙන උදෑසන පටන් මේ දක්වා කාලය පුරාවට ඔබ විසින් කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියල සීපත් කරගන්න මේ කරගන්න දු සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම අප සිරු දනාට මාර්ථෙන් ධර්මයෙන් අනුශාසන කරන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේලු සීල මග වඩන්නා භික්ෂුන් වහන්සේලා හැම කෙනාටම මේ පිං අනුමෝදන් වෙත්තා. ඒ වගේම ලෝකයේ කෝයතනක මග වඩන්නා වූ භික්ෂු භික්ෂිනී උපාසක උපාසිකා කෙනෙක් සිවුවන් අපිරතර මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසන දේශනේ ශාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම සඳහා කැපලා කටයුතු කරන්නා වූ සක් දින්දෝ සීල පරිවාර සේනා පිරිස ඇතුළු හැම කෙනාටම මේ පිං අනුමෝදන් වෙත්තා. ඒ වගේම ඔබගේ නමින් මලගියා වූ ජන්මාන්තරගත වූ යෙදනා වූ ඥාති මිත්‍ර ආදී මව දීමාපියෝ මලගියා වූ පිරිසක් ඉන්න හැම කෙනාටම මේ පිං අනුමෝදන් වෙත්වා. මේ පිං අනුමෝදන් වීම තුලින් ඒ හැම කෙනාම දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිවිසනසේ නිබ්බහන පරම සුඛයෙන් සුකිත්තර වේත්වා කියලා සාදුකාර දෙල පිං අනුමෝදන් කරන්. ඒ වගේම සීපත් කරගන්න පිං තුනේ මේ කරගත් දිනාව මහානන්ත ප්‍රමාණ මහා පුණ්‍ය ගංගා කුසලංගල් මහා බල මහිමයෙන් මේ මිහි මල්ල මත නැවත වරක් ලක්ෂ ගණන් අරිතුන් වහන්සේලා පහළ වේත්වා කියලා සාදුකාර දෙල අධිෂ්ඨාන කරන්. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න පිළිතුරු මේ කරගන්න සිළු මහා පුණ්‍ය ගංගා කුසලංගල් මහා බල මහිමයෙන් ඔබ අවසර දෙනාටම මේ ජීවිතය තුළදී මේ මනුසත් භවය තුළදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන සිහිප මෙනවදාල නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න මේ සීල පිංස වල ඒකාන්තම හේතු වාසනා වේවා කියලා සාදුකාර දිර අධිෂ්ඨාන කර සිරාට මෙහපතක් ඒවා නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා.